පළවෙනි ප්‍රශ්නය, අපි එදිනෙදා දකින එසේ නොමැතිනම් විඳින්න සිදුවන ජාති දුක, ජරා දුක, මරණ දුක ආදී ඇතුළත් වන දුක්ඛ සත්‍යය ධම්සක් පැවතුම් සූත්‍රයට අනුව එය නොවැසු විරු දහම, නැසු නොවිරු කියලා මේ ලියා තියෙන පෙර නොවැසු විරු දහම කියන එකක් තියෙන්නේ. වන්නේ කොහොමද කියලා මේ අහන්න. මෙයා මේ අහට දකින්න තියෙනවා නම් ජාති දුකත් පේනවා, ජරා දුකත් පේනවා, ඉතින් ව්‍යාධි දුක, මරණ දුක කියනවා මෙයා පේනවා දැනෙනවා. ඉතින් පුබ්බේ අනුසු තේසු ධම්මේසු චක්කුංගදපාදී වාසයෙන් පෙර නොවැසු විරු දහමක් පිළිබඳ ඇහැ පහළ වුණා, ඥානේ පහළ වුණා ආදී වශයෙන් තමයි ඔය විග්‍රහය තියෙන්නේ. ඉතින් එතකොට මේ ප්‍රශ්නේ අහන්නේ කොහොම වැදගත්ද? මේ ප්‍රශ්නේ අහන එක එතකොට ඒක කොහොමද එහෙම වෙන්නේ? අපි අහලා තියෙනවා ඇසු විරෝධ ධමයක් නේ, ජාති දුක ජරා දුක කියලා කියන්නේ, ව්‍යාධි දුක කියලා කියන්නේ කියලා අපිට පේනවා. ඉතින් ඒක නොඇසු විරෝ එකක් වෙන්නේ කොහොමද? දැන් මෙතන වැදගත්ම විශේෂ කාරණා ටිකක් දැනගන්න තියෙනවා. මොකක් නිසාද? මේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි මේ කියන්නේ. ලෝතුරා බුද්ධත්වයේ සියලු පාරමී ධර්මයන් පූර්ණය කරලා ඒකාන්තයෙන් ලෝතුරා බුද්ධත්වයට පත් වෙන්න ඉන්නේ උත්තමයන් වහන්සේලා. අන්තිම බෝමැඩට ගිහිලා බෝමැඩ ළඟදී ඒ උත්තරීතවන්නාව මහා ධර්ම ආභෝධයට ඉස්සෙල්ලා මේක අහලා නැහැ. සාමාන්‍ය කෙනෙක්ගෙන මොනවද කතා කරන්නේ? ලෝකේ හිටමු ඥානයෙන් බැලුවොත් ලෞකික ලෝකේ ලෞත්‍රා බුද්ධත්වයට පත් වෙන්න ඉස්සෙල්ලා ඒ බෝමැඩ වාඩි වෙන්න ඉස්සෙල්ලා මේ ආර්ය පරිශ්‍රණයක් වශයෙන් දහම් කෝහෙය යන වෙලාව වෙනකොට උන්වහන්සේ තාවම ආර්යයන් සත්‍යල පත් වෙලා නැහැ. මාර්ගයේ අනුගමනය කරමින් හොයාගෙන යනවා. බෝමැඩදී ලෞත්‍රා බුද්ධත්වයට පත් වෙනකම් එයි මෙහා හිටියේ. පරිශ්‍රණයක කිං සත්‍ය ගවේෂී, කිං කුසල ගවේෂී ආදී සත්‍ය කියන්නේ මොකද්ද? කුසලයේ මොකද්ද? මේ පරිශ්‍රණයක ගිය ගමන. ඉතින් ඊයාගේ අවස්ථාවට උපරිමයෙන් සියලු ගුණේ වලලා ලෝතුරා බුද්ධත්වයේ ළඟට හිටින් සියලු ඥාන සම්භාරින් යුත් වෙලා උපදිලා හිටන් බෝධිසත්ව කාලෙත් ගෙවලා ඉතින්ට අනකන් හරි අහලා තිබුණනම් පෙර අහපු නැති ධර්මයක් කෙරීමට ඇස පහළුණා කියන්නේ නැහැ. එනවා මෙතන ලොකු ගැඹුරක් තියෙනවා. මේ අද කියන්නේ ජාති දුක, ජරා දුක, මරණ දුක කියන ඒවා මේවා ඔක්කොම කවුරුත් දකිනවා. ඒක බෞද්ධ කියන අමෝණිත් නැහැ. ඉපදලා ඉන්න මිනිස්සුන්ට මේ දුකක් හරදරයක් විඳින සිද්ධ වුණොත් එහෙම ඒ වෙලාවේදී මේ දුක හරදරේ මොකද්ද කියන මේ ප්‍රශ්නේ මතුවුණොත් එහෙම ඔයාලට මේක වැටහෙනවාද? මේ ඉපදුනේහම මේ ඉපදිච්ච කෙනාට මේ දුක එනවා කියලා. ඉතින් අයි අපිට වැටෙන්නේ නැති කියලා අන්‍යාගමික කෙනෙක් අහනවා. එතකොට මොකද්ද මේ කිසිම කෙනෙකුට දකින්න බෑ ලෞත්‍රා බෝසතාණන් බුද්ධත්වයට ඒ බුදු බව ලබන්න උපන්න මහා බෝසත් පාරමී ධර්ම පූර්ණය කරපු උත්තමයන් වහන්සේට මේ අවසාන මොහොත වෙනකම් බෝධිසත්ව අධ්‍යයයේ අන්තිම ලෞත්‍රා බුදුන් අධ්‍යයයේ ඉපදිලා තරුණ වයසින්ගෙන් කාලේ ගත කළා. ඒ කාලේ උන්වහන්සේගේ ඥානීයට ගෝචර වෙච්ච නැති එක තමයි දැකලා තියෙන්නේ. බොහෝ බැලුද දුක පිළිබඳව, ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක පිළිබඳව දැකලා තියෙන්නේ. ඒක දැකේ නැති එක. දැන් මේක හරි ගැඹුරු දෙයක්. මේ ජාතිය දුකයි, ජරා දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි ආදී වශයෙන් කියන මේවා මේ අනික් හැට තේරෙනවනේ. සාමාන්‍ය මිනිහට තේරෙනව නම් ඒක මොකද්ද මේ වෙනස? විශේෂයෙන් හිතලා බැලිය යුත්තා. ආගමක් වශයෙන් ගත්තේ නැති අයටත් මේ ලෞකික වශයෙන් කියන්නේ ওই ටික තේරෙනවා. ජරාව දුකද, සැපද? වැහැරෙනවා, නාකි වෙනවා, දුකද, සැපද? ඇහුවත් එහෙම කවුරුහක් කියයිද ඒක සැපයි කියේ? මැරෙනවා, අකාලෙත් මැරෙනවා, ගස්වලි වැහලත් මැරෙනවා, අතපය කැපෙනවා, කෙටෙනවා, සැපද දුකද කියලා. ඉතින් ඕක තේරුම් ගන්න පුංචි ළමයෙක්ගෙන් හරි පොඩි ළමයෙකුට දන්නවනේ ආගමක් කොහෙද? මිනිස්සෙක් නම් ඒ මිනිස්සෙක් වශයෙන් තියුණා මිනිස්සයාට ඕක තේරෙනවා. සතාල කියන්න බැරුව නිසා සතාලත් ඔය ටිකේ නු බයිව පැනලා දොල්ල සැපින්ද නෙමෙයි. උට එක කියා ගන්න ඕනේ. ඉතින් ඕකද බුදුරජාණන් වහන්සේ වෙන්නේ මේ ජාති දුක ජරා දුක කියලා මම මේ කවුරුවත් දැක්කේ නැති. මටවත් ඉස්සර කාලේකවත් අහන් දහම් විචාති එකක් මම දැනගෙන ගත්තා මෙන්න මේක කියලා නම් පෙන්නු ගහම ඔය කවුරුත් දන්න ඕකද වෙන්නේ. මේක විශේෂයෙන්ම දැනගන්න ඕන එකක්. මේ ශාසනේ යමක් දැනගත්තා කියන්නේ මොකද්ද? ලෝකයා දැනගත්තා කියන්නේ මොකද්ද? මේ කාරණා දෙක මනසේ තේරුම් ගන්න ඕනේ. ලෝකයාගේ දැනගන්න දේවල් තියෙනවා. මමත් ඔක දන්නවා. ඔය ආදිවාසීන් කියන ලෝකය. ආර්යයන් යම් දන්නවා කියලා වචනයක් භාවිත කරනවා. මේ ආර්ය ශාසනයේ තුල. මෙන්න මේ වචන දෙකේ ලොකු වෙනසක් තියෙනවා. මේවා වැඩිපුර විස්තර කරලා නැහැ නිසා නැති නිසා. ඒ කියන්නේ මේ එකින් එක මේ වගේ ප්‍රශ්න ගැටලුවක් ඇතුණා මේක විස්තර කරලා හිටන් දීපු තැන් අද හොයාගන්න නැහැ ත්‍රිපිටක විග්‍රහ පොත්වල. ওই ප්‍රශ්නේ අහුවත් ඉතින් අපි අහුවොත් දැන් අලුත් ප්‍රශ්නයක් ඇති වෙනවා. මට බයින්න පුළුවන් සමහරවල් මම පොතේ නැති ඒවා කියනවා කියන්නේ. වෙන කොහොමද මේකට උත්තරේ දෙන්නේ? මට ඒ උත්තරේ ආවෙ නැහැ. මම දෙන්නේ කොහොමද? එන පොතේ තියෙන ඒවා උත්තර දෙන්නේ කොහොමද? උඹ උත්තර දෙන්නේ? කවුරු හරි ඒ ප්‍රශ්නේ ඔය විදිහටම අහනවා කියලා. පොතේ තියෙනකින් මට උත්තරේ දෙන්න ඕන. වාක්‍ය පෙන්නන්නක බෙල්ලදහම තියෙන. කොහොමද කියන්න පුළුවන්? දැන් මොකෙන් උත්තරයක් දෙන්නද ඔය විදිහට ගියා? දැන් මේක විග්‍රහ කරලා දෙන තැන හොඳට මනසේ නුවණට ගෝචර වෙලා ඉන්න මේ දැකීම පිළිබඳ දන්නවා කියන්නේ මොකද්ද? මේ ආර්ය විනය දැනීම කොයිතරම් දුරට සම්පූර්ණ විචේකද ආර්ය විනය දන්නවා කියන වචනේ භාවිත කරන්නේ. මම ජාති දුක දැනගත්තා කියලා මම ජාති දුක දන්නවා කියලා වචනේ කියන්නේ. මේ ආර්ය විනය තියෙනවා යමක් සිද්ධ කරනකොට දන්නවා කියන හතර ආකාරයක වැටහීමක් තියෙනවා. සෑම දෙයක් ගැනම හතර ආකාරයකින් බලන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ ක්‍රමෙන් දැක්ක දාල තමයි කියන්නේ මම ඒක දන්නවා කියලා. එතකන් හරියන්නේ නැහැ. ජාතිය දන්නවා කියලා අහුව. ජාති කියන්නේ මේ අපි ඔක්කොම මේ උපදිලා ඉන්නේ ඔක්කොම ජාතිනේ. ඔහොම උඩින් මැත්තෙන් උත්තරයක් දෙලුණා මේ අපි තමයි ජාති කියන්නේ මේ උපදිලා ඉන්නේ ඔක්කොම ජාති. ඉපදෙනකම් ජාති වල තමයි උපදින. ඔහොම ඒක ආදී විවිධාකාර ආදීන් ඔබට කියන්න පුළුවන්. නමුත් ආර්යයන් අහනවා. ආර්ය ධර්මයේ තුලින් මොකද ජාති දන්නවද? ආර්ය ක්‍රමයට දන්නවද කියලා. ඒ මොකද්ද කියලා ප්‍රශ්න නගලා ඉන්නේ. ಜಾති දුක දැනගන්න ඉස්සෙල්ලා ಜಾතියව දැනගන්න ඉන්නේ. මේ ಜಾතිය දැනගත්තා කියන්නේ කොහොමද? ಜಾතිය කියන්නේ මෙන්න මේකයි. එක කාරණයක් විතරයි අපිට තියෙන්නේ. දැනගත්තා වෙනවා. මේ හේතු වෙනුයි මේ ಜಾති හටගන්න. මෙන්න මේ හේතු නිරෝධ කළොත් තමයි මේ ಜಾති නිරෝධ වෙන්නේ. ඒ හේතු නිරෝධ කරන්නේ මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ අනුගමනය කළ යුතුයි. ඔන්න ඔය හතර ආකාරයෙන් දැනගත්තොත් ඔහු ජාති දන්නවා. ඔහු ජරාව දන්නවා. ලෝක සම්මතිය කතාවක් තියෙනවා. එයි මොකද නැත්තේ? එයාගේ කුණු ගැවුණා ජරාව. මේ අදව කුණුනහම ඒකේ ජරාව ගෑවිලා. ජරාව කියන කවුද දන්නේ? ඔහු ලෝක සම්මතිය ජරාව දන්නවා කියන උත්තරයක් දෙයි. ඕකනම් බෞද්ධ වෙන්න ඕනේ කවුරුත් දන්න. මේ පෙර නොඇසු විරු දැක්මගත්තු ජරාව කොහොමද දැනගන්නේ? අන්න ඒක හරි වැදගත්. ජරා පිළිබඳ හතර ආකාරයක දත්තයන්ගෙන් යුක්ත වුණොත් තමයි ආර්ය විනී ජරාව දැක්කා කියන්නේ පෙර නොඇසු විරෝ දැක්ක දැකීම එකයි. මෙන්න මේවායි ජරා කියන්නේ. මේ ජරාවට හේතුව මෙන්න මේකයි. මෙන්න මේ හේතුව නැති කර දාපු දාට මේ ජරාව නැහැ. ඒක නැති කරන ක්‍රමය මෙන්න මේකයි. ඔන්න ඔය හතර ආකාරයකින් දැනගත් දාට කියනවා මේ ආර්ය විනී ජරාව ගැන දන්න කෙනෙක්. ඒ දැනගත්තා නම් ජරාව ගැන දැක්කම සෝතාපන්නේ. එහෙනම් මාර්ග අනුගාමිකයෙක් කොතනම ඒ මූල ධර්මයට යොමු වුණා. ඒක සැකකලතෝ තීරණය සම්පූර්ණ වුණා නම් එයා සෝතාපන්නේ. හතර ආකාරයකින් දැක්කොත් හරි. ඩක්කෝ මුදපාදී වුණා පෙරණ වැසු විරුදහම ඕකයි. දැන් ජරාවක් ඇති වුණාම මොකක් නිසා ජරාවයි? ධාතිවත්ය ජරා මරණ ජරා මරණයේ එකටවත් උනන් ගත්තේ. මරණේ දන්නවා. අපි ඕන තරම් මැරිච්ච වෙනු දැකලා තියෙනවා, මරණවත් දැකලා තියෙනවා. මරණේ මොකද? මරණේ කියන එක අපි දන්නේ නැහැ. ලෝක සම්මත උත්තරේ ඕකයි. මරණේ කියන එක දන්නවා දැන්. ආර්ය විනී මරණය අඳුරනවා. ඒ මොකද වෙනස කියලා හෙව්වා. මෙන්න මේකටයි මරණේ කියන්නේ. මේ මරණයට හේතුව මේකයි. මෙන්න මේ හේතු නිරෝධනා මරණ නිරෝධය. මරණය නිරෝධ කරන්න ආව හේතු නිරෝධ කරන මාර්ගය මෙන්න මේකයි කිය. ඔය හතර ආකාරයක දැනීම පහළනවා කියනවා ආර්ය විනය මරණය දන්නවා. ආර්ය විනය මරණය දන්නවා නම් හරියට සැකයට දැනගත්තා රහු සෝතාපන්න. ආර්ය කියලා ඉවරයි. මූල ධර්මෙට සම්බන්ධලා ප්‍රතිඵල ලැබිලා ඉවරයි. මෙන්න මේ හතර ආකාරයක දැනීමේ ක්‍රමයක් තියෙනවා. මේක තමයි ලෝකේ වැහිලා තියෙන්නේ. ලෞතර බුදුන් වහන්සේ නම ලෝකේ පහළලා දේශනා කරපු දහමක් අහලා ওই ටික දැනගන්නවා මිස අන්නේ පුදුර අනන්ත සංසාරයේ හතර ආකාරයෙන් දැනීම පහළ වෙලා නැහැ. මෙන්න මේ තියෙන පෙර නොවැසු විරෝධ දහම. චතුරාර්ය සත්‍ය ක්‍රම හදාගෙන ගන්නවා දකින්න ඕන. දුක දන්නවා. ඇයි දන්නේ? තපෝ ඕන තරම් දුක් විඳලා තියෙනවා. අපි දන්නේ නැද්ද දුක අපිට ඇටිලා තියෙනවා නේද? අපෝ මොකද නැද්ද දුක කියන එක කොසරොපදී අදොච්චර. ඔය වදින්නේ. අපි දන්නවා. සැපත් දන්නවා. දුකත් දන්නවා. ඕන තරම් දුක් විඳලා තියෙනවා. දැන් ඔහොම උත්තර දෙනවා කෙලවරක් නැති. ආරවිණිය ක්‍රමෙන් දන්නවා. හැබැයි ආරවිණිය ක්‍රමෙන් දුක දැකන සෝතාපන්නයි අන්තිම පල්ලෙහා කෙනා. සැකයතුම පූර්ණ කරගත්තා සෝතාපන්නයි. නැත්නම් හේත මාත්‍රෙන් හරි නැඹුරුණා ළඟේ පැත්තට සෝවාන් මාර්ග අනුගාමිකයි. දැන් මොකද්ද දැනගන්න? දුක කියන්නේ මේකයි. මෙන්න මේ දුක කියන එක හටගන්නේ මෙන්න මේ හේතුවේ. මෙන්න මේ හේතු නිරෝධන දුක නිරෝධයි. අන්නේ හේතු නිරෝධ කරන්න මෙන්න මේ මාර්ගය අනුගමනය කරන්න වැඩි කාරණා හතර ගැන සක්සුදක්සේ පැහැදිලිව දැනීම අවබෝධාර කියනවා. දුක දන්න කෙනෙක් මේ ආරින්නේ දන්නේ ඔන්න ඕකයි. අනන්ත සංසාරයේ මෙච්චර කාල ආපු කාලය තුළ හෝ කිසිම අන්‍යාගමිකෙක් ඔය ආකාරයෙන් දුක දැහැගෙන නැහැ. ඔය හතර ආකාර වැටහිමින් දුක දැකලා නැහැ. බුදුරන් වහන්සේ දේශනා කළ ධර්මයේ වලාසේ අහලා තේරුම් ගත්ත කෙනෙක් ඒ තුලින් ඒ ධර්මය තුලින් අවබෝධය ලබාගෙන පූර්ණ කරගත්තත් ඔය හතර කාරණා. පෙර අනන්ත සංසාරයේ පලන්වත් අහපු නැති, දැනගත්තේ නැති අන්නේ දුක කියන එක මම දැනගත්තා කියන තත්ත්වෙලුපත් වෙන්න වෙනවා. දුක දැක්කම සමුදියක් දකිනවා, නිරෝධයක් දකිනවා, මාර්ගයක් දකිනවා, බුදුරන් වහන්සේ දේශනා කරනවා. පෙර පසුනොවීමේ එකක් දැකෝ සම්තික දකිනවා. මෙන්න මේ කාර්ය විනය විශේෂත්වය. ඉතින් ආර්ය විනය මේ தත්ියේ දැක් ගන්නකොට ආර්ය විනය නිකන් දුකයි දුකයි කියලා හිතයන් දකින්න බෑ. ඒ කියන්නේ විග්‍රහ වෙනකොට තමයි ඔය අවබෝධයේ හතර ආකාරය වැටහෙනවා එක. මෙන්න දුක. මෙන්න මේ සමුදේ මේකයි. මෙන්න මේ දුකට හේතුව මේකයි. මෙන්න මේ හේතුයෙන් ගොඩනැගිච්ච නිසා තමයි මේ දුක එන්නේ. මෙන්න මේ හේතුව නැති වෙලා කියනවා මේ ඵලෙ නැතුව මේ ඵලෙ නැති දැන මොකේද දුක එන්නේ. දුක නිකන් පහළ වෙන්නේ නැහැ. ඵලයක් එකලයි පහළ වෙන්නේ. කායික දුකක් විඳිනවා නම් කාය නැත්නම් කායික දුකක් විඳින්න පුළුවන්. කාය තියෙන නිසා කායික දුකක් එන්නේ. යම් තැනක කාය නැත්නම් කායික දුකක් විද්‍යාමාන විද ලෝකෙ. කාය තිබුණොත් නෑ වෙන්නේ. ඒ මොකද? කායේ ස්වභාවය ඒකයි. කැඩෙනවා, විදිනවා, තුවාල වෙනවා. කායක් හැබැයි නම් ඒකට පෝෂණය කරන්න ඕනේ. දුන්නේ නැත්නම් වඩි කිනි වෙනවා. විවාසය හැදෙනවා. එතකොට ඒකට අවශ්‍ය කරන්න ආව ආහාරය දුන්නේ නැහැ වැහැරිලා යනවා. නැగిලා ගන්න බල නැතිව යනවා. ඕන හැමදේකට ඕන යෝධියෙකුට කන්න දී හිටියොත් එහෙම දවස් හතරක් විතර ගියොත් මැරිලා යනද වෙයි. කන්නත් නැහැ වතුරත් නැහැ. නැగిලා ගන්න බල නැතිව ටික දවසක් යනවා. හයි හටි ඔක්කොම ඉවරයි. මේ කායික හැටි. ඉතින් ඒවා කායික දුක. ඒක දකින්නවා. මේ කායික දුක ආවනම් මේ කායික දුකට හේතුව මොකද්ද? මෙන්න මෙහෙම කායක් හැදුනහම තමයි මේ කායික දුකට ප්‍රධාන හේතුව වෙන්නේ. ඔය කාය නැන්නම් එහෙම කායික දුක කාටවත් විඳින හැම වෙන්නේ නැහැ. කායික දුක නැති කරගන්න ඕන නම් කාය නැති වෙන්න ඕන. කාය නැති කරගන්නේ කොහොමද? අන්න වයින්ව පරිච්ඡම පාදයට වැහැ දැකේ දහම දකින්න. කාය මොකක් නිසා අදහට ගත්තේ? ජාති නිසා. ජාති මොකක් නිසා අදහට ගත්තේ? භව නිසා. භව මොකක් නිසා අදහට ගත්තේ? උපාදාන නිසා. උපාදාන මොකක් නිසා අදහට ගත්තේ? සංහා නිසා. සංහාමකක් නිසා අදහට ගත්තේ? වේදනා නිසා. වේදනාමකක් නිසා අදහට ගත්තේ? ස්පර්ශ නිසා. ස්පර්ශමකක් නිසා අදහට ගත්තේ? කලආයතන නිසා. කලආයතනමකක් නිසා අදහට ගත්තේ? නාම රූප නිසා. නාම රූපමකක් නිසා අදහට ගත්තේ? විඥාන නිසා. විඥානමකක් නිසා අදහට ගත්තේ? සංඛාර නිසා. සංඛාරමකක් නිසා අදහට ගත්තේ? අවිද්‍යා නිසා. අවිද්‍යාව සත්‍ය දැකේ නැති නිසා. මෝලකමි අනන්තය ආපු එකේ හැටි හැම තමයි. සත්‍යය දකින්න ගා යන්නේ මෝලකමි. මුලාව නිසා අවිද්‍යාව පහල කර කර එනවා. ඒ නිසාම ඇත්ත දකින්න බැරි නිසා ලෝකේ හොඳයි හොඳයි කියන අදහස එනවා. ඔන්න අවිද්‍යාවේ දියවැඩි. ඔය ලෝකේ හොඳයි කියන එක ඇත්තෙන්ද විදිහක් නැහැ. අතහරි ලෝකේ ඇත්ත සත්‍ය දකින්නක. ඒකට කියන අවිද්‍යාව නිසා පහල වුණා. අයින මොකද්ද වෙලා තියෙන්නේ? අන්න ක්‍රමයකින් දැන් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර වෙලා සංඛාර ප්‍රත්‍යයෙන් විඥාන වෙලා විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වෙලා නාම රූප ප්‍රත්‍යයෙන් සලආයතන වෙලා සලආයතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ වෙලා ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා වෙලා වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා වෙලා තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන වෙලා උපාදාන ප්‍රත්‍යයෙන් භාව වෙලා භාව ප්‍රත්‍යයෙන් ජාති වෙලා ජාතියක් හටගත්තා. මේක ක්‍රමයක්. පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය. චෛතසිකෝ පැති පටිසම්පන්න ක්‍රියාවලිය යෝග. ඈ? චෛතසිකෝ පැති පටිසම්පන්න ක්‍රියාවලිය කියන්නේ. ඒ සිද්ධ වෙන සිද්ධ වෙලා ඉතින් ඒක පරිච්ඡාවපාදී කියන්නේ මහා සාගරය වගේ. පරිච්ඡාවපාදී කියන්නේ එකක් නෙමෙයි. ඒකේ දුක දකින්න යන එක. පරිච්ඡාවපාදී දකින්න නම් පරිච්ඡාවපාදී දකින්නකොට ඒ මොහොතේ හටගන්න එකක් දකින්න ඕන. එතකොට ඒකත් එක්තරා පරිච්ඡාවපාදී ක්‍රමයක්. මේ මොහොතේ පරිච්ඡාවපන්න ක්‍රියාවලියක් යනවා. ඒ ක්‍රියාවලිය දකින්න පුළුවන්. පෙර භවයේ ගැන දැක්කේ නැති, මතු භවයේ ගැන දැක්කේ නැති මේ භවයේ පිළිබඳව දන්නා අයටවත් ඔබ දැක්ක හැක. ඉදප් පත්‍යේතා පරිච්ඡසමුපාදී කිව්වේ ඒකයි. මේ මොහොතේ පත්‍යේලා වුණ නැගින හැටි. ඉතින් එතරම් ඔබ දැක්ක හැක. ඉතින් ඒ අනුව දකින්නවා. මේ දුක ගොඩ නැගිච්ච ආකාරය. දැන් කාය ධාතී නිසා ජරා මරණ. එන්නේ එතකොට ශෝක පරිද දුක්ඛ දෝමනස එනවා. යාති දුකක් වෙනවා නම් මේ යාති නිසා කාය නිසා හටගන්න දුකක් ආව නම් කායික දුක්ඛයක් ආවා. දැන් අපි එතනම දකින්නවා. එතන මොකක් නිසාද මේක ආවේ? මේ මිනිස් జాතියක් හටගත්තා. දැන් මේ මිනිස් జాතිය මොකක් නිසාද පවතින්නේ? භවයට අංග වෙච්ච නිසා භවයට අංග වෙලා පවතින භවාංගයක් නැත්නම් මිනිස් జాතිය මැරෙනවා. එහෙනම් භවාංග චිත්තසංතතියක් එක සම්බන්ධ වෙනකොට භවංග ක්‍රියාවලියක් එක්ක සම්බන්ධ වෙලා කර්ම ශක්තිය ක්‍රියාවලියක් දැනුත් භව වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒක පරිසන්දි භව නෙමෙයි ප්‍රවෘත්ති භවයි. උපන් සත්වයාට භව තියෙන්න ඕනේ ජීවත් වෙන්න. භව ශක්තිය ඉවර නම් ඔහු මැරෙනවා. දැන් භවපත්තින් ජය තමයි මේ මොහොතේ තියෙන්නේ. මේ අපි හිතුවා තුවාලයක් කියලා දුක එනවා. ඒක කායික දුකක්. දැන් මේ තුවාල කියන එක කොහොමද අපිට දැනුනේ? කායි නැමැති ජාතිය තිබුණා. ඒ જાතිය භව ප්‍රත්‍යයෙන් හටගත්තා. දැනුත් මේ භවක් නිසා නෑ මිනිස් භව නිසා මේ මිනිස් જાතිය පවතින එකලා ශක්තියකි. ශක්තියක් නැතුව යමක් පවත්වන්න බෑ. නෑ මේ මිනිස් ජීවිතය මේ පවතිනවා කියලා තව තවත් තව මොහොතක් හරි ඉස්සරහට පවතින්නේ. ඒ භව ක්‍රියාවලිය ඒකලා. ඒකට අවශ්‍ය කරන්නා වූ උපාදාන. නැත්නම් ඇදිලා බැඳිලා ඊට අවශ්‍ය කරන්නා වූ මේ හතර මහා භූතයන්ගේ සකස් වෙලා ඉන්නේ මේ මිනිස් භවී જાතිය පහල කරන්නා වූ සියලු ක්‍රියාදාමී. ශක්තියක් උපාදාන වෙන්න ඕන. ඒ මොහොතේ තියෙනවායි. මොහොතක් ගානේ තියෙනවා. සංහා කියලා කියන්නේ ආසා කියන එක එකක්. ඔතන තියෙන විපාක වශයෙන් ඒ තන හා සත්‍ය අභිනන්දනෙ. ඒ තන අභිනන්දනය කියලා ඒ තන හා විලා යන ක්‍රමයක් තියෙනවා. ඒක විපාක වශයෙන් සංහා කියව වශයෙන්. ආසාව සංහා කියලා ගත්තොත් ඒක සීමාව පටු වෙලා තියෙන සීමාව ගත අර්ථයක් විතරයි. දැන් මේ කය හත වේදනාවක් හටගත්තේ ඒ කය වෙටියේ තියෙන නිසා. වැටෙන නිසා. වේදනාවත් එයා සංහා කියලා නියයිදලා සම්බන්ධ වෙච්ච එකෙන් තමයි ඇලිලා බැඳිලා හිටන් ඒ ස්ථාවට එතනමත් සකස් වෙලා ආවේ. දැන් කායික වේදනාවක් හටගන්නවා කය තිබිච්ච නිසා. ඒක ගන්න එයාගේ වේදනාවක් ඇති වුණා නම් ඒක ස්පර්ශයෙන් නිසායි හටගත්තේ. මනසට ස්පර්ශ වුණේ නැත්නම් මේ කය කායික ස්වභාවයේ ඒ වේදනාව හටගන්නේ නැහැ. එහෙනම් ස්පර්ශ මාධ්‍ය අනුකූලව සකස් වෙලා හැලගහලා තිබෙච්ච නිසා තමයි අර තුවාලේ කැක්කුම බොහොම අමාරුවෙන් හිතට දැනෙන්න පටන් ගත්තේ. බැඩ්ලා හරිය මාධ්‍ය වැහුවොත් එහෙම කොතනින් හරි. සීන ඇති කරනවා කියන්නේ ඒ මාධ්‍ය වහන. තීරු බින්දන කරනවා කියන්නේ ඒ යන මාධ්‍ය මනස දෙන මාධ්‍ය වහලා දාන. ස්පර්ශ වෙන්නේ දෙන්නේ නැහැ. ආයතන සංකල්ප වෙන්නේ එකතු වෙන්නේ දෙන්නේ නැති කරනවා. ඒක එක්තරා උපක්‍රමයක්. තාවකාලික කරන එක නිසා යථාබෝධී සිද්ධ කරන එකක් නෙමෙයි. මෙන්න මේකම මේ වේදනාව දකිනා වේදනාවට හේතුවක් මේ කය නිසායි කියලා දකිනවා. කය නිකන් හැදුන්නේ නැහැ. මෙන්න මේ ක්‍රියාදාමය නිසා කය සකස් වෙලා තිනවා. ඒ නිසා තමයි මේ කායික දුකේ. ඒකත් දකිනවා. ඒ කායික දුක සහ කායික දුකට හේතුව. මේ කායික දුකට හේතුව වශයෙන් තිබුණා වූ කය යම් දෙයක නැත්නම් කොහොමද කායික දුකක් එන්නේ? කායික දුක එතන නැහැ. කය නැත්නම් එතන නැහැ. එන කාය නැති කරගන්න කොහෙන්ද? ಜಾති නැති කරගන්න. ಜಾති නැති කරන්න මොකද කරන්න ඕනේ? භව නැති වෙන්න ඕනේ. භව නැති වෙන්න මොකද කරන්න ඕනේ? උපාදාන නැති වෙන්න ඕනේ. උපාදාන නැති කරන්න මොකද කරන්න ඕනේ? තණ්හා නැති වෙන්න ඕනේ. දැන් අපි චක්‍රින් නිරෝධ පැත්ත දකින්න ඕනේ. එතන මෙන්න මේ විදිහ දැක්කහම දකින්න කය නැති කරන ක්‍රමයි. ඒක තමයි ක්‍රමයි. එහෙනම් කය නැතිවීම දකින්න. නැති වෙන ක්‍රමයේ මොකද්ද? ඉතින් අවිද්‍යාව ගැන කන් ගියලා පස්සේ අවිද්‍යාව යම් තාසක දුරු කරගත්තා. අවිද්‍යාව දුරු කළොත් තමයි මේ ක්‍රියාදාමයෙන් දුරු වෙන්නේ, හිරවල වෙන්නේ, නිරෝධ වෙන්නේ. අවිද්‍යාව නිරෝධ කරන්න මොකද කරන්න ඕනේ? අනිත්‍ය දේ අනිත්‍ය හැටියට, දුක්ඛ දේ දුක්ඛ හැටියට, අනාත්ම දේ අනාත්ම හැටියට බලන පුරු මේ සියලු දේට ලෝකේ හටගත්ත යමක් ඇත්නා. ඕකේ පිට යමක් නැහැ කියන මේ යථාර්ථයේ බලනකොට අනිත්‍ය දේ අනිත්‍ය හැටියට, දුක්ඛ දේ දුක්ඛ හැටියට, අනාත්ම දේ අනාත්ම හැටියට යලි යලි දැනගෙන සිහි කරනකොට එතෙනි ගැතිනම් මේ අසාරයි නේද? මෙච්චර කාල සාරයි කියලා හිතාගෙන ඉති අසාර දෙයක් නේද කියේ. සාරයි කියලා දෘෂ්ටිය නිසා තමයි කාර කරන්න වරන්ගෙන හිටියේ. මතු මතු බලාපොරොත්තු උනේ. මතු මතු බලාපොරොත්තුෙන් හටගත්ත වැඩ පිළ ගොඩ නැගුණේ. මේකට කියන අවිද්‍යාව මුල් වෙලා සංඛාර ගොඩ නැගුවා කියලා. දැන් අවිද්‍යාව දුරු කරගන්න එක ආර්ය මාර්ගය. මොකද කරන්නේ අවිද්‍යාව දුරු කරගන්න? අවිද්‍යාව නිසා තීරණයක් දැනගත්තා. ඇත්ත ඇති ආකාරයෙන් දැක්කේ නැහැ. මොකද්ද ඇත්ත? ලෝකේ ඇත්ත මොකද්ද? අනිත්‍ය දේ අනිත්‍යයි, දුක්ඛ දේ දුක්ඛයි, අනාත්ම දේ අනාත්මයි, අනිත්‍ය දුක්ඛ අනාත්මයි ඇති ලෝකයක් නැහැ. නව හිතාගන්නේ නිත්‍ය සුඛ අත්ත ලෝකයක් ගැන. මෙන්න මේ අදහස අයින් කරගන්න සාකල් අවිද්‍යාවෙන් මිදෙන්න බෑ. අවිද්‍යාව තියෙනකන් ඉන්නේ අවිද්‍යාව සහගත දෘෂ්ටියෙ. ලෝකෝත්තර බවට පත් කරන්නා වූ සම්මාදිට්ඨිය පහළ වෙන්න නම් අනිත්‍ය දේ අනිත්‍ය හැටියට, දුක්ඛ දේ දුක්ඛ හැටියට, අනාත්ම දේ අනාත්ම හැටියට දකින්නකොට ලෝකේට ඇති සියල්ල අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන මෙන්න මේ නිගමනයට එනවා. ඊට පස්සේ විමර්ශනය කරලා බලනකොට සමහරට තේරෙන පටන් ගන්නවා ඒක ඇත්තමයි. ඊට විරුද්ධව කතා කරන්නේ ඒ න්‍යාය ධර්මයට අලංගු වීම නිසා න්‍යායෙන් පිට සිද්ධාන්තයක් ලෝකේ කියලා නැහැ කියලා දකින්නවා. මෙන්න මේ දකින්නකන් නුවණ මෙහි කරලා ඇත්ත වශයෙන්ම මේක ඇත්තද? අනිත්‍යයි කියන එක ඇත්තමද? දුක්ඛයි අනාත්මයි කියන එක ඇත්තමද කියලා මෙන්න මේක විමර්ශනය කරගෙන බලන්න පුරුදු වෙන්න ඕනේ. ඒක බලනකොට දකින්න පටන් ගන්නවා ওই ටිකම. අන්න ඒක කියන ඇත්ත දැකනන් දැකේ මොකෙන්ද? මිත්‍යා දෘෂ්ටියෙන් ඇත්ත දකින්න බෑ, සම්මාදිට්ඨියෙන් ඇත්ත දැක. අන්න උතන පහළින් දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පරිපදා ඥානං, අයං උච්චති වික්ඛේ සම්මාදිට්ඨි කිව්වේ. ඔන්න ওই ටික පහළ වෙනවා. නං ආරහතායක මාර්ගය තමයි මේකේ මිදෙන මාර්ගය කියලා දැන් ඉඳලා තමයි මාර්ගයේ මාර්ගය හොයාගන්න. ඔන්න සම්මාදිට්ඨිය පහළ වෙනවා. එදා තමයි යා දකින්නේ ප්‍රඥාව මුල් කරගෙන සැපයි කියලා බලාපොරොත්තුෙන් හබාගෙන ගියේ මුලාවකට. ඔබ දුකට ඇද්දමන මරවුගලක් තමයි මේ සැපේ කියන්නේ කියලා දකින්න දවසක් එනවා. යථාර්ථයේ බලාගෙන යනකොට. සැප ස්වභාවයක් නැහැ නා ලෝක සත්‍යය මේකට බැඳෙන්නේ නැහැ. මේක තමයි තියෙන මරවුගල කියලා දකින්න. මහා භයානකයි. දුක්ඛම් බයත්තේ. අන්න පෙර නොවැසු විරු මේ යථාර්ථය දකින්න හැ. මෙච්චර කාල සැපයි සැපයි කියලා නිගමනය කරගෙන හිටපේ. දුකට ඇද්දමන මරවුගලකට නේද කියලා දකින්න එක ඉච්චර දැක්කනේ. සංසාරේ ඕක දැක්කම කියම ඔකට වැටෙන්නේ. ওই ධර්මයේ යථාර්ථයෙන් දැක්ක දාට අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දුක්ඛ අනාත කියන මේ ධර්මානුකූලව ඊට අනුකූලව දකින විදර්ශනාත්මකව දකිනකොට තමයි දකින්න පටන් ගන්න. මේ සැපයි සැපයි කියලා ලෝකේ තියෙන මහා මරවුගුල් ටික. මේ මරවුගුලට කොටු වෙන සත්වයා අනන්ත දුකට වැටෙනා වූ මේ සසර ගමන වැටෙනවා. නමුත් මේක දන්නේ නැති නිසා මහා භයානක දේ ලෝකේ තියෙන මොකද්ද? සැපයි කියන එකම තමයි. සැපලැමිති සංඥාවෙන් ලෝකයා මුලා කරන මහා භයානක කාරණයක් තියෙනවා. ඒ නිසා සත්වයාට ගැලවෙන්න බැහැ. මේ දුකෙන් නිදහස් වෙන්න බෑ. දුකට වැටෙන මාර්ගය එක. නමුත් සැපල ගෙනින්දෙන මාර්ගය හැටි ලෝක සත්‍යය රවට්ටන එක තමයි මහා අවිද්‍යාව කියන්නේ. මේක නිගහන්න දකින්න පටන් ගන්නවා ඇතින්. අන්න ඉතින් දැකගත්තාම තමයි යා දකින්නේ. මේ සැප කියන්නේ මහා භයානක මරවුගුලක්. මෙන්න මේ නිසා තමයි දුකට හේතු වෙලා තියෙන්නේ. මේ සැපයි කියන එකේ චන්දරාගෙන් අල්ලගන්න කොහෙද වටින්නේ කියලා තමයි චන්දරාගෙන් බැඳිච්ච ගාම කියන හැම ගිල්ලා වාගේ මාළුවා. හැම තිබුණාට මාළුවා මැරෙන්නේ. හැම ඩිල්ලොත් මැරෙනවා. සැප කියන එක ලෝකේ තිබුණාට සත්‍යයා දුකට වැටෙන්නේ. චන්දරාගෙන් ඇල්ලුවොත් සැප ගිල්ලා වෙනවා. චන්දරාගෙන් ඇසුරු කරන්න ගියොත් සිද්ධ වෙන්නේ මොකද්ද? අන්න එතනින් තමයි දුකට වැටෙන මුල පුරන්. එහෙනම් චන්දරාගේ නැති වෙන්නේ මොකද කරන්න ඕනේ? ඒක ප්‍රඥාවෙන් කරන වැඩක්. ක්‍රියාවෙන් කරන එකක් නෙමෙයි ප්‍රඥාවෙන් කරන්නේ. මේ ලෝකේ තියෙන්නේ සාරයි කියලා එන පියමරාපේ පංචකාමයේ අවසින් ආස්වාද විහි බැඳීම මහා මරවුගලක් කියලා දැකදාට එහි තියෙන බැඳීම ක්‍රමක්‍රමයෙන් කෙලවර වෙන පටන් ගන්නවා. ඒක ප්‍රඥා සතු කාර්යය. මෙන්න මේ මරවුගලක් කියලා දැකීමම සම්මා දිට්ඨිය.
එතකොට ඊට පස්සේ යාට කල්පනා කරන්න බෑ මේ ලෝකේ හරි සැප කියන්නේ හරි සුන්දර වස්තුවක්, ඒ වගේම හරි සාන්ත ප්‍රණීත, හරි වැදගත් දෙයක් කියලා එතන පටන් උර හිතා ගන්න බෑ. එහෙම ගතියක් එන්නේ ඇත්ත දැක්කට පස්සේ. කොතන හරි සැපක් ආවොත් මේක තමයි මරවුල. මේකට කොටු වෙලා තමයි අනන්ත සංසාරේ දුක් විඳින්නේ. ලෝක සත්‍යය වැටෙන ධර්මයක් වැටෙනවා මේ ලෞකික වශයෙන් පේන දුකට වැටෙනවා ඒ වැටෙන්නේ මෙන්න මේ සැප පස්සේ ගිහිල්ලා. මේ මුල් කරන්නේ ලෝක සත්‍යෙන්න කොච්චර කරදර වෙනවද? ඒනම් ලෝක සත්‍යයට කරදර වලට මුල පේන්නේ. මුල හැදිලා තියෙන සැප පස්සේ යන එක. ඒකෙන් හටගත්ත දේ තමයි සියලු දුක් වලට මුල කියලා දකින්න දවසක් එනවා ධර්මානුකූලව දකින්න. මෙන්න මේ දැකීමට කියන සම්මාදිටිය පහළ වුණා. දැන් ওই දැක්කහල පස්සේ ඊට අනුකූලව ඒක කල්පනා කරන්න. ඒ කල්පනා කරන මොහොත අපාසා මොකද වෙන්නේ? ਉਹ මෙච්චර කල් වෛරයෙන් නොඒක ආකාරي ගැටුනේ දුෝෂේ බායට පත් වුණේ අනිත් හිංගිහිංසා කලේ ඔක්කොම කටයුතු කලේ වක් නිසා. අර හැප කියන එක පස්සේ යන්නේ සමාන්ත තියෙන ඒ වගේ බාධක දුරු කරගන්න. ඒක භුක්තියේ මඟ පාදා ගන්න. මහා භයානක දෙයක් ඔය පස්සේ යනවා තියා හිතන්නත් වටින්නේ නැහැ. සමක් වෙමින් නුවණ වැඩිනකොට ওই ටික දකින්න. දකින්න මොකද කරන්නේ? මෙච්චර කාල හිංසා පීඩා කරගෙන ගිය වැරද්ද වුණනම් මොනවා හොයන්න හිංසා කරගෙන මෙහෙම රෝගේ පස්සේ ගියාද? වෛර කර කර ක්‍රෝධ කර කර ලෝකාස්වාද පස්සේ ගියාද? මට වැඩක් නැහැ වෛර කරලා ක්‍රෝධ කරලා හිංගි හිංසා කරලා ඔය පස්සේ යන්නේ. අව්‍යාපාද සංකල්පන, අවිහිංසා සංකල්පන. මේකෙන් අහක් වුණා මිස කවදා හරි සැනසීලක් නැහැ හම්බෙන්නේ නැහැ ලෝකයේ ඇතුලේ හවුන් ගහලා. නෙක්ඛම්ම සංකල්පන. ඕක නිකන් සම්මා සංකප්ප 15. දැන් ඊට පස්සේ මොනවද ඔහු කරන කටේ? වතනේ මෙහි ආවේ යම් කිසි දෙයක් ලෝකේ කරනවා නම් මේ අසාර ලෝකේ අල්ලගන්න මට කට මෙහි ආවලා මෙයා වතනේ මෙහි ආවලා කිසි වැඩක් නෑ. එහෙනම් මොකද කළේ මෙච්චර කාලෙ? ඔය අසාර ලෝකේ බදා ගන්න දගරන්න ඕක පස්සේ යන්න තමයි බොරු කිව්වේ, කේලම් කිව්වේ, වරස වචන කිව්වේ, ප්‍රලාප කිව්වේ. මට ඔය හතරේම දැයි වැඩක් නෑ. පොල්නේ අදහස දියුණු වෙනවා. ඔය තමයි සම්මා වාචා කිව්ව මාර්ගාංගය. මට මේ පානඝාත කළා, හොරමරවචා කළා, සුලාසු දුරාචාර කළා, ආයුතුකම් අසාධාරණයක් කළා, ওই විදිහට කටයුතු කළා මට වැරක් නැහැ. ඒ බඳු අක්‍රිය වැරක් නැති. එහෙම හිස් ක්‍රියා නැත්නම් අසත්ව හිංසාව වැරක් නැති. අවිලක් සිද්ධ වෙන ක්‍රියා ඔක්කොම කලේ මේ ලෝකේ අල්ල ගන්න. ලෝකේ බදා ගන්න. මේ අහාල ලෝකේ අල්ලන්න මට මොනවද උරුව? මට පානඝාත කළා වැරකුත් නැහැ, හොරමරවචා කළා වැරකුත් නැහැ, සුලාසු දුරාචාර පස්සේ ගිහින් සකොහෙල වැරකුත් නැහැ. ඔක්කොම නිකන් මුලා වැඩ. ඔන්නෝ ප්‍රඥාවදීනලා වැටෙනවා. එදාට කියන පාණාතිපාතා වේරමණී අදින්නාදාන වේරමණී කාමීසු මිච්ඡාචාර වේරමණී අයං උචිපික්කේ සම්මා කම්මන්ත මොන සම්මා කම්මන්ත මාර්ගා ඊ මගේ මේ ජීවත් වෙන කොරල් දෙන්නේ නැහැ උපන්සාව මොනවා හරි කන්න බොන්න ඕනේ ජීවත් වෙන්න ඕනේ මේ මග පාදා ගන්න ඕනේ මේ ජීවත් වෙන්නේ මොකටද මෙච්චර කමන ජීවත් වුනේ මුලාව පස්සේ යන ඒ වුණාට මම දැනගත්ත ඊට වඩා වටිනා දෙයක් තියෙනවා මගේ ජීවිතේ ඒ තමයි මේ දහාවක් සිහි කරන්න ලෝකේ අසාරත්‍යයක් වටිනා ප්‍රඥාව පහළ වෙන බව පේනවා ඒ ප්‍රඥාව පහළ වෙන්නේ ලෝකෙන් අත්හැරෙනකොට මානසිකත්වයේ විශාල නිදහසක් ලැබෙනවා. හිද්දයක් අත්හැරී ගියා මෙච්චර කාලෙ වැටහිච්ච නැති සත්‍යය කියලා හිතාගෙන මෝඩකමින් අල්ලගෙන හිටපු දෙයක් අත්හැරලා කියලා ප්‍රඥාව පහළ වෙනකොට හරි සාන්තයි ප්‍රණීතයි අත්හැරියානේ. මෙන්න මේ ප්‍රතිපලයේ දැන් මේ මොහොතේ ලබන්න පුළුවන් ඵල සුවයක් තියෙනවා. මෙන්න මේක පූර්ණයේ කරගෙන යන සියලු කෙලෙස් දුරු කරගැනීමක් ඇතනම් සියලු දුකෙන් නිදහස් වෙන මාධ්‍යයක මගේ ජීවිතේ ප්‍රයත්න ඕක නිකන් ලැබෙන්නේ නැහැ. ওই යථාර්ථී යලි මෙනෙහි කිරීමෙන් තමයි පහළ වෙන්නේ. අන්නේකේ මගේ ජීවිතය හරි වටිනවා. දැන් තමයි මගේ ජීවිතය වටිනාකම තේරෙන්නේ ඔන්න ඔක කරගන්න. නැත්නම් මේ ලෝකේ පෙන්කෙලින මට මගේ ජීවිතය වටින්නේ නැහැ. ඔන්න ඔය ටික කරගන්න මම ජීවත් වෙනවා හිත දවසක් ජීවත් වුණා නම් පූර්ණ කරගත්ත නොගත් මාර්ගය පූර්ණේ කරගන්න මට වටිනවා. එහෙනම් මගේ ජීවිතය වටිනාකම ඔන්න ඔකට කිය දැක්ක දාට හැම්මා ආජීවය පහල වෙලා තියෙන උතරයි. එහෙම නැත්නම් වේලං කරන්න නැතුව හිටියට, pore වෙලඳන් කරන්න නැතුව හිටියට, ඉතින් ඒ වගේ වංචාවෙන් ජීවත් වෙන්න නැතුව හිටියට, සතුන් මරන්න නැතුව හිටියට කොරකම් කළ කන්නේ බොන්නේ නැතුව ජීවත් වෙන්නේ නැතුව හිටියනම් සම්මා ජීවියක් හම්බෙන්නේ නැහැ සම්මා ජීවෙන්නේ යථාභෝධිය ලැබිලා තියෙන්න ඕනේ යථාභෝධිය දකින්න ඕනේ මං ජීවත් වෙන්නේ මොකටද මගේ ජීවිතයේ වටිනාකම මොකක්ද අන්න ඒතකොට දකිනවා පැවැත්මේ කිසිම ආස්වාදයක් පස්සේ ඉන්න මට ජීවිතයේ වටිනාකමක් බලාගෙන නැහැ එහෙම එකක් දකින්නේ නැහැ කියලා දකින්න ඕනේ එහෙනම් මේ පූර්ණ කරගත්ත නොගත්ත මාර්ගයේ පූර්ණ වෙන්නේ කවද්ද අන්න ඒකනේ මගේ ජීවිතයේ වටිනා කියන අදහසක් එනවා මෙන්න මේකට කියන ආර්ය විනය සම්මා ආජීවය දැන් ඕකනේ ඉතින් පටන් ගියේ දැක්ක ශක්තිය තුලින් අවබෝධය ලැබුණු තරමට ලැබෙන සාන්තිය අත්හැරීමේ නොවැල් මේ විදීමින් ලබන්නා වූ විමුක්තිය වටිනාකම දකින්න සෑ දවල් දෙකේ මොහොතක් නෑරි උත්සාහයේ වීර්යය වැතිර යොදවනවා ඒක නිරායාසයෙන් වෙන්න පටන් ගන්නවා ඒකට කියනවා සම්මා වායාම ඒතර මෙච්චර කාල දැක්කේ නැති කායේ ස්වභාවය වේදනාවන්ගේ ස්වභාවය, චිත්තයන්ගේ ස්වභාවය, ලෝක ධර්මතාවයන්ගේ යථා ස්වභාවය මනසේ දකින්න පටන් ගන්නවා. මේ හිත වැඩෙන වැඩෙන ඕක කියන සතර සතිපට්ඨාන ඉවරන නැන්නා සම්මා සතිය වැඩෙන. වැඩෙන වැඩෙන මොකද වෙන්නේ? මෙච්චර කල් මේ මුලාව නිසා ඇලුනේ. මේ මුලාව නිසා ගැටි ගැටි ඊපස්සේ හඹා ගියේ. මේ මුලාව නිසා ලැගලගා ලැගලුවේ ඊපස්සේ ඇලීමයි ගැටීමයි මුලාවයි කියන කාරණා තුල නිසා. ඔන්න ඒ තුන අයින් වුණාම හිත වික්ෂිප්ත කලේ මොකක් නිසාද? ඇලීමේ වික්ෂිප්ත වුණා, ගැටීමේ වික්ෂිප්ත වුණා, මුලාවෙන් වික්ෂිප්ත වුණා. ඇලීමයි ගැටීමයි මුලාවයි අන්තරට අත්හැර ගියාද? ඒ තරමට සංවර වුණා. ඒ තරමට වික්ෂිප්ත භාවය නැති වෙලා ගියා, අවික්ෂේප වුණා. ඒ තරමට සමාධිය වැඩනවා. ඔකට කියනවා සම්මා සමාධිය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔන්න ඔය කියන කාරණා හතර වැඩිලා ඔය ටික එනකොට ඒ බුද්ධිලා දැක්කා මෙන්න මෙහෙමයි දුක හටගන්නේ. මෙන්න දුකේ හේතුව. මෙන්න දුක නිරෝධය. මෙන්න දුක නිරෝධ මාර්ගය. දැන් ආයිපර කාගෙන්වත් අහන්න ඕනේ නෑ නිවන මාර්ග මොකද්ද? කළ යුත්තේ මොකද්ද කියලා. ඔන්න ඔය ටික තේරුම් ගත්ත කියලා කියනවා සෝතාපන්න ඵලයටපත් වුණා. තේරුම් ගන්න මාර්ගයේ ටිකෙන් ටික වැටහි වැටහි ඔය ටික ස්ථිර වශයෙන්ම කෙනෙකුගෙන් පිළිසලෙන් තව අහන්න වචනයක් නැති වෙනකම්. තමන්ට සැකල ඇති වෙනකම්. ඔය ටික හරියට තේරුම් ගැනීමේ නුවණ වැඩෙන සාක්කල් මාර්ගයේ වැඩෙනවා. අහගත සැනින්ද. වැටෙහෙන්න පටන් ගත්ත සැනින්දලා ටිකෙන් ටික සීති කරන් සීකරන් වැඩෙන්නේ මාර්ගයේ මාර්ග අනුගාමිකයා කියනවා යා. වැටහිලා සැක නැතුව වෙච්ච දවසට ඵලලාභියා වෙනවා. එනවා සෝවන් ඵලයටපත් වුණා වෙනවා. ඉතින් මෙන්න මේ තමයි මෙතන මේ පින්නා. ඉතින් මේ දුක කියන එක දකින්න ඕනේ මේ විදිහට. ලෝක සම්මතියේ දුක දකින්න කියන්නේ මෙන්න මේ ආරිවිනේ දුක කියන විතරක් ගා ගැඹුරු කිව්වේ එකයි. මෙන්න මේක තමයි මහබෝසත් වරේකවත් අනන්ත සංසාරයේ දැකේ නැති දුක. කැඩෙන දුක, බිඳෙන දුක ඔක්කොම දැක්කා. දැකලා තමයි පාරමිතා පුරන්න පටන් ගත්තේ. සංසාරේ මහා ඕගයක් කියලා දැක්කා. දැක්කට මේ සතර ආකාරයෙන් දැක්කේ නැහැ. මේකේ මිදෙන ක්‍රමය හොයන්න ඔය කියලා උත්සාහ කළා, උත්සාහ කළා, අන්තිම උත්සාහය අවසාන ප්‍රතිඵලය තමයි සතර ආකාරයෙන් දැකීම. එතකම කලේ මොකද්ද? සංසාර ඕගෝ මහා බය, මහා භයානකයි මේ සංසාර නැමැති ඕගේ. මිදෙන හැටි දන්නේ නැහැ, හැදෙන හැටි දන්නේ නැහැ, මාර්ගය දන්නේ නැහැ. භයානක බව විතරක් වැටහෙනවා. භයානක බව විතරක් වැටහෙන එක සාමාන්‍ය වැටහීම. ඒක පෙර අසෝ විරෝධහම. දැන් ඒ නිසා ප්‍රශ්නයක් මතු වුණා. භයානක වන්නා වූ ලෝකෙ මිදුනොත් මේ ලෝකේ නැති වෙනවනේ. මොකද්ද ක්‍රමී? පරිශීලනය කර කර ආව අනන්ත සංසාරයේ පටන් ගියා. ඔබ කියන පාරමිතා පුරු පුරා ආවා කියලා. පාරමිතා පුරු පූර්ණය කළේ ඔන්නේ පරිශීලනය කර නුවන් ලබා ගන්න. ප්‍රඥා පාරමිතා පුරු ලැබුණා අන්තිමට කාගින්වත් අහුවට හම් වෙන්නේ නැති එක. සියලු ආකාරයෙන් සැක නැතුව පූර්ණ වශයෙන් දැන ගැනීමේ අවශ්‍ය පරිසරය හදාගත්ත එක තමයි පාරමිතා පුරු ලැබලා මහබෝසතන් වහන්සේලා සිද්ධ කරගත්තේ බොමැදට යනකොට. එතෙන් තමයි හතර ආකාරයෙන් දැකලා දැකීම පූර්ණය කරගත්. අන්න ඉදා දැක්කා මෙච්චර කාලයක් දැකේ නැතිවක් මම දැක්කා. ඒ මොකද්ද? දුක පිළිබඳවත් මෙච්චර කාලයක් දැකේ නැතිවක් දැක්කා. දුක සමුදය පිළිබඳව දැකේ නැතිවක් දැක්කා. දුක නිරෝධය පිළිබඳව දැකේ නැතිවක් දැක්කා. දුක නිරෝධ මාර්ගය පිළිබඳව දැකේ නැතිවක් දැක්කා. දැන් දුක පිළිබඳව දැකේ නැතිවම මොකද්ද? ඒකත් අපි ඔතින් දැක්ගන්නේ. මෙච්චර කාල සසරිදී එනකොට මහ සංසාර වෙන විට ඕගේ මහ භයානකයි කියලා දැක දුකක් තිබුණා. ඒක ඉක්මෝල දැක්කේ කොහොමද? දැන් ඕකත් හොඳට තේරුම් ගන්න ඕනේ වැඩ. අපි හිතමුක අපිට ඉන්නවා. සහෝදරයෙක් සහෝදරියක් බොහොම හිතවත්. දැන් ඒ දැනwidetilde මොනව හරි යනකොට ඒ අගින් යම් කිසි අවලක් අසාධාරණයක් ලෝකෙට සිද්ධ වෙනවා. නමුත් අපේ පණ කෑල්ල හා සමානයි. සහෝදරයා සහෝදරිය නැත්නම් භාර්යාව නැත්නම් ස්වාමි පුරුෂයා කවුරු හරි මේ හිතවත. ඒක අම්මා, ඒක තාත්තා, ඒක දුව, ඒක පුතා කවුරු හරි කමක් නෑ. දැන් මේ වගේ හරියට බැඳිලා හිතින් ඉන්න කෙනෙක්ගේ වරදා සිද්ධ වුණාට පස්සේ සාක්ෂි අහනවා මේකෙන්. ඔයා දැක්කද මේ ඇච්චි සිද්ධිය? ඔව් දැක්කා. කවුරු වැරදි කාටද? මගේ මල්ලිනා වැරදි නෑ. මගේ අයියා නම් වැරදි නෑ. මගේ ස්වාමි පුරුෂයා නම් අනේ අපරා අයින්ද මිනිස්සයා, හොඳ මිනිස්සයා. නිකන් මේ බොරුවට නේව කටලවා ගන්න. දැන් කවද ඇත්ත දකින්න? එහි ආදීනේ එහි වෙච්ච යථා ස්වභාවය දකින්ද බැඳීමත් එක ඉඳ. ওই බැඳීමේ ඉන්න තාක්කල් කවදාවත් දැක ගන්න බැහැ ඇත්ත සත්‍යය. ওই ਬਾහිර කිසිම සම්බන්ධකමක් නැති නෑදෑකමක්වත් හිතවත්කමක් නැති ਬਾහිර පුද්ගලයෙක්ගේ සිද්ධියක් දකින්න. අර සිද්ධිය දැක්කද? අර දෙන්නගේ සම්ඩුව දැක්කද? කවුද වැරදි කාර්යයකට වැටෙන්නේ? දැන් නම් කිසි කාලයක් නෑ අපූර්වට වෙච්ච සිද්ධිය වෙච්චා කාලිනුත් වැරද්ද මේකගේ. මෙයා මෙන්න මේ වැඩේ කරපු නිසා මේ මේ ගුටි කෑවේ වෙනුන් ඇහිවිල නැ මේ සිද්ධිය වුණේ ඔක්කොම දකින්න පුළුවන්. දැන් වහන් හේතුවක් නෑ දැක්ක එක වැහින්නේ නෑ හිතට. මොකද වැහිටි දිවිච්ච චන්දරාගින් දිවිච්ච වැඳීම හිතල නැත්නම්. මේ චන්දරාගේ අත්දැකනහම තමයි ඇත්ත විවිධ වේදන පරංගා. ඒ වගේ දුක දුක හැටියට වෙන්නට මේක වැහිනවා ආස්වාදී. අහක් කරන්න බෑ වටිනාකම බහින්නේ නෑ බින්දුවට. ඒකේ මිදි මිදි මේක කොහොමාරි පවත් ගන්න ඕනේ කියලා චන්දරාගෙන් අදහසක් දෙනවා මිසක්. මේක දුකක් කියලා අතහැරලා විදිලා බලයන් මේක අත්හැරලා කියන අදහස එන්නේ. මොකද එන්නේ නැත්තේ? බාහිර තියෙන චන්දරාගයකින් අර අඩුව වහලා කොහොමාරි අඩුව හදාගෙන ඒක පෝෂණය කරපන්. ඔය අදහසයි දෙන්නේ. දුකේ මිදියන් කියන අදහස දෙන්නේ. යම් දවසක ආදීනව බලන්න බලන්න ආදීනව පේනවට තමයි ආනිසංස වශයෙන් මෙනෙහි කරව මුලාව අත්හැරලා ඇත්ත ඇති ආකාරයෙන් බලන්න කිව්ව ආදීනව බලන්න කිව්ව එක. අන්න ආදීනව බලනකොට තමයි අර චන්දරාගයේ මිදිල යන්නේ. චන්දරාගයේ මිදිරට පස්සේ නිදහස් මනසකින් යමක් දුකයි කියන එක ඇත්තයි කියලා පිළිච්චේ පූර්ණ දුක දකින්න. මෙන්න මේක පෙර නොඇසු විරුද්ධ දුක දකින්න ක්‍රමය. ඕකයි ක්‍රමය. එදා බැදිලා ඉන්න සාකල් යාතිය දුක. ඔව් දුක. මොකද කරන්න ඕන? මල්ලා දාන්න. පැවිදි. බෑ කොහොම හරි මේ දුක රැදි කරගෙන ජීවත් වෙන්න ඕන. ඕකෙත් නේද කරන්නේ. සාතන් වහන්සේ නමකින් හෙවත් එහෙම. දුකලා මල්ලා දාන්න. මරණය තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ උඹා මාරු වෙනනම් මං කැමති නෑ. උඹට අනාගත කාලය දුක විඳිනවට මං කැමති නෑ ඇත්තට තියෙන්නේ. නෑ මරණය නම් මේ මොහොතේ આવත් මං කැමති. මර ජීවත් වීම අවශ්‍යතාවයක් නෑ. ජීවත් වීම කියන්නේ දුක වා පූර්ණ වැටීම විතරයි. එහෙනම් උන්වහන්සේ ජීවිත ආසාවක් නෑ. අන්න අවසානයි. පූර්ණත්වය. ඉතින් තමයි පූර්ණ කරගන්න ඕනේ. එහෙනම් පූර්ණ කරගත්ත කෙනාට තව මොහොතක් ජීවත් වෙන්න ඕනේ කියන කිසිම අසු මාත්‍ර ආසාවක් බලාපොරොත්තුවක් නෑ. ඕක තමයි මේ වෙනස. මේ ඔබ ලකින්න ඕනේ. ඉතින් මෙන්න මේක තමයි මේ පෙර නොඇසු විරු දහම කිව්ව ඔන්නෝක. පෙර ඇසු විරු දහම දුක දැකලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැහැ. ඉතින් අපි ඕක දකින්න නැතුව දුකත් මාර්ගේ ඉන්නා දුක හේතුවත් ඕකනේ කියලා දන්නවා කියලා උඩින් මැත්තේ වචන කියක හිටියට චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය එන්නේ නැහැ. ඒ නිසා තමයි ගාක් ගැඹුරුයි. ඒක හැම වෙලෙම දකින්න ඕනේ. ප්‍රියයි මනාපයි යහපතයි කියලා යමක් හිතා ඉන්නවා නම් සබ්බේපි මේ පියේහි මනාපෙහි නානාභාවෝ විනාභාවෝති පබ්බජිතින අබින්නම්පත් වේකි තබ්බ. මේ ප්‍රියයි මනාපයි කියන්නේ ඔක්කොම නානා භාවයටපත් වෙනවා. මේ විලක් විලක් භාවයෙන් විනාශයටපත් වෙලා යනවා. පැවිද්දා මේක මනසේ මෙනෙහි කරන්නේ නිතර සිහි කරන් ආදීනවා. අන්න ඒකයි වෙන්නේ. ආදීනවා මෙනෙහි කරපු තරම තමයි පැවිද්දා විතරක් නේ මුල් කරලා වෙන්නවට සියලුම ආර්ය මාර්ගය අනුගමනය කරන බෞද්ධ පිළිවෙතේ ණයට වෙන්නේ මොකද්ද? ඔන්න ඔය ටික කරගත්තොත් මේ මාර්ගය අවබෝධයේ වැඩෙනවා, ප්‍රඥාව පහළ වෙනවා. එහෙනම් ලෝකේ ප්‍රියයි මනාපයි කියලා හිතගෙන ඉන්න එපා. එහෙම තියෙන තැන අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් යථා ස්වභාවයේ අසාරත්වයේ දැකලා ආදීනව මෙනෙහි කරන්න පුරුදු වෙන්න, වෙන්වීමේ ආනිසංස මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඒක මාර්ගය. ওই ටික වලාගෙන යනකොට ඔන්න ඔය විදිහට ඇත්ත වැටහිලා වැටහිලා මෙච්චර කාල සැපයි කියලා හිතාගෙන හිටපු වශයෙන් දැකපු දුක. සැපයි කියන මායාවකට හැවටලා හිටලා සිටියේ දැනගන්න දැනගන්න පෙර නොදුටු විරු ආකාරයෙන් ඒක දුක දකින්න. ඒතර මහා භයානකයි කියලා කියන දුක්ඛම් භයත් තියෙනවා. ඒ දුකට බය වෙනවා. බය වුණා නම් මොකද වෙන්නේ? අසාරත්වයේ දැක්කහම අනත්තං අසාර කර්තේ නාති. අසාරත්වයේ වශයෙන් යන්නේ නැහැ අයිසරයා. සාරත්වයක් කොහෙ තියෙන්නේ? අසාරත්වයේ දුක දෙන අසාරත්වයේ මිස වෙන එකක් නැහැ. නිසිද අනිසිද පරිහරණය කරන්න කොහෙද අනිසි මිස නිසි වෙන්නේ? ඔන්න අදහස ලාවනම් ධර්ම අවබෝධයට මඟ පෑදික. මෙච්චර කල් අහපු නැති මෙනෙහි කරපු නැති ක්‍රම හටාව. මෙන්න මේක තමයි බුදුරණන් වහන්සේ දේශනා කරපු පෙර නොඇසු විරු දහම. ඔබ හැමදාම හැම කෙනෙකුම තේරුම් ගන්න ඕනේ නිවන් දකින්න නම් පෙර නොඇසු විරු දහමින් චතුරාර්ය සත්‍ය දකින්න පුරුදු වෙන්න ඕනේ. දුකයි කියලා එකත් අපිට පේනවා කියලා මේ පෙර ඇසු විරු එකෙන් නම් දකින්න බෑ. ඒක ඉක්මවා යන්න ඕනේ. ඒක දිත්ත සුත මුත විඤ්ඤාත කියන හතරේ තියෙන්නේ. ඇහැට පිනිච්චා, කනට ඇහිච්චා, ඒ වගේම දිව නාසය ශරීරය කියන දැනිච්චා. ඔය පංචේන්ද්‍රයන්ට ගෝචර වෙච්ච හරිය පිළිබඳ හිතලා ආපු අදහස් ටික. ඔය සීමාවෙන් නිවන් දකින්න බෑ. ඕක ඉක්මවන්න ඕනේ. තව එහාට යන්න ඕනේ. එහෙනම් මෙතෙක් නොඇසු විරු දහමට යන්න ඕනේ. එතකොටයි නිවන් අවබෝධය ලැබෙන්නේ. පෙර නොඇසු විරු දහම ලබන්න ඕනේ. අන්නේ පෙර නොඇසු විරු දහම ලබන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒකෙම තමයි අද කොච්චර හරි හැංගෙන්නේ. හැංගෙ හැංගෙ යන්නේ ඒකමයි. මතක කරලා ගන්නත් වෙන්නේ මම දකින්නේ ඒ ටිකයි. ඉතින් අනිත්‍ය දුක අනාත්ම කියන වචන තුනට යනකොටම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මේක ඔය විදිහට අර්ථය කැටි කරලා හිටන් එතරම් පටු බාහිරපත් කළා. අනිසි භාවයේ පෙන්වන්න ගත්ත වචනේ ඉතිර නැහැ කියන දෙයට සීමා කළා. ඉතිර නැති එක ඇත්ත. එහෙම නැති එකක් නෙමෙයි. හටගත්ත යමක් ඇත්නම්. හටගත්ත යමක් කියන්නේ හටගත්ත යමක් කිව්වටම බෑ. යම් කිසි විද්‍යාමාන වෙච්ච පංචස්කන්ධයක් ඇත්නම් ඒක ස්ථිර නැහැ. ඒකයි පෙන්න්නේ. යම් ධර්මතාවයක් තියෙනවා මතක සතහන. ඒකත් ඉස්සර තිබුණා මොනවා හරි කරපුවාම මතක සතහන ගොඩ නැගුණා. හැබැයි මතක සතහන ගොඩ නැගුණාට පස්සේ ඒක නාම ගෝත්‍රවලට නම් ගෙද්දුවා. නාම ගෝත්‍රයක් කියලා. නාම ගෝත්‍රන් ජීවිතී කියලා බුදුරණන් වහන්සේම දේශනා කළා දිලන්නේ නැහැ කියලා. දිලන්නේ නැහැ බැරිනවා. නැහැ ස්ථිර නැද්ද දිලන්නේ නැති එකනේ කිව්වෙ ස්ථිර නැද්ද? දිලන්නේ නැහැ. සියල්ල කියලා ගත්තාම නාම ගෝත්‍ර දිලන්නේ නැහැ කියලා පෙන්නනවා. කොමද්ද දිරලා යන්නේ මැරලා යන්නේ? දිරල් නැතේ මැරෙන්නේ නැතේ මොකද කියලා එක්තරා දේවතාවේ බුදුරන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. රූපං ජීවති මච්ඡානං නාම ගෝත්‍රං ජීවති කියලා බුදුරන් වහන්සේ උත්තර දුන්නා. දේවතා සංගීතයේ සම්බන්ධ දේශනාවක් තියෙනවා. ධම්මපදිකාය. එහෙනම් සියල්ලම දිරනවා මැරෙනවා කියන හරියට. අදේශනාල් පතහෙන්නේ. අනිත්‍ය කියන්නේ සියල්ලම ස්ථිර නැහැ කියලා වචනයක් ගත්ත කෙනෙක් උතර වැඩෙන්නේ. පැවැත්මට අයිති රූප වේදනා සංඥා සංඛාර විඥාන යන ස්කන්ධ පංචකයක් ඇද්දි. ඒ ටික නම් ස්ථිර නැහැ හටගත්තා ගිවිලා යනවා. ඒක බොරුවක් නෙමෙයි. අපි මේ ආස්වාදින්නේ ওই ටිකේ තමයි. ආස්වාදින්නේ ගොඩනගා ගත්ත එක ගිවිලා යනවා. අර මතක සබහානක් අයි සිහි කළා මතු කරලා ගත්තොත් මතු කරව මොහොතේ ඒ ක්‍රියාවලියත් එක්ක ගොඩනගුණා අයිති එකත් ගිවිලා ගියා. අවස්ථාව ගිවිලා යනවා. ඒකයි ඒ ගෙවෙන එකේ ස්වභාවය. ගෙවෙන්නේ නැති එකක් නෙමෙයි සැප විඳිනවා කියලා බලාපොරොත්තු වෙන යමක් ඇත්නම් ඒ ක්‍රියාවලියයි සියල්ලම ඔය ආකාරයෙන් ගෙවිලා යනවා. නාම ගෝත මැරෙන්නෙත් නැහැ, දිරන්නෙත් නැහැ. ඒ සිය ලෝකේ තියෙන සියල්ල දිරනවා මැරෙනවා කියොත් ඔය කතාවට ගැළපෙන්නේ නැහැ. නෑ සියල්ල ස්ථිර නැහැ කියන එක නෙමෙයි ඔතන වෙන්නේ. සියල්ල අනිසි, නිසි නැහැ. නිසි නැහැ කියන වචනේ අර්ථය තමයි ස්ථිර නැහැ කියන එක පහු කාලෙක දුන්නේ. ස්ථිර නැති නිසා දුකයි කිය. නිසි කියලා ගන්න දෙයක් නැහැ. ඉච්ඡසේ පැවැත්තන හොඳයි කියලා ගන්න දෙයක් නැහැ. ඉච්ඡේවත් ආසාවෙන් බදංග වටිනා දෙයක් ලෝකේ නැහැ. ඔය ආකාරයෙන් ඊ යථාර්ථය දකින්න ඕනේ. නාම ගෝත්‍ර සංඛාරය වෙන්නේ නැහැ. සංඛාර හැදෙන්නේ කාය හෝ කාය වචී මනෝ කියන මේ තුنين ක්‍රියාත්මක වෙන එක කියලා. සංඛාර හැදෙන්නේ සංඛාර කියලා කියන්නේ ඒකයි. හිත කය වචනේ කියන මේ ද්වාරත් තියෙන යමක් ක්‍රියාත්මක කළොත් ඒකෙන් සංඛාර ගොඩ නැගෙනවා. කය ක්‍රියාත්මක කරලා ගොඩ නැගුවොත් කාය සංඛාර ගොඩ නැගෙනවා. දැන් නාම ගෝත්‍රයේ මතක සටහන. දැන් මොකද කරන්නේ? අපි හිතමු බොහොම සුන්දර ආස්වාද විඳපු එකක් මතකේ තියෙනවා. මතක සටහනක් තිබුණා නම් මතක සටහන සීකලොත් ඉත ආවර්ජන කළොත් ඉතලයි මතුවෙලා ඉන්නේ. නාම ගෝත්‍ර අනන්ත තියෙන අනන්ත අප්‍රමාණ සංසාරය. හැබැයි ආවර්ජණය කරනකම් අපේ පැවැත්ම හා සම්බන්ධව තියනවද කියලාත් අපි දන්නේ නැහැ. මතක් කරලා වැළුවොත් එහෙම මතක් කරගෙන ගෝචර වුණොත් අන්නේ මතක් වෙදි ගෝචර වෙච්ච මතකේ ඒක ගෝචරේලා හිටන් අදහස මතුවෙනවා. අනේ මම ඊයේ නම් කජු මාළුවක් ඇවවා හරි රසයි. කවදාවත් කාල නැහැ එහෙම කජු මාළුවක්. කවුද මේක මේ දින මට තායි විවාහ ගන්න ලැහෙන අපේ රෝලවල් කියලා. දැන් කිරුලොහම අදහසක් එන්න පුළුවන්. කාට හරි කියන මේ විවාහ ගන්න ලැහෙන මට ආයිත් ගන්න. දැන් මතක සතහන මුල් ක්‍රේන් තමයි දැන් ඔන්න සංඛාර ගොඩ නැගෙනවා නම් ගන්න ක්‍රමී. මතක තිබුණ පළියට ගොඩ නැගෙන්නේ නැහැ. ඔය මතකේ අලුත් කරලා යලි යලි ආවර්ජන කරන්න ගියොත් චන්දරාගය නිසාමයි ඒකයි ආයි වැදෙන්නේ. චන්දරාගයෙන් වැදිලා හිටන් අර ගන්නවා මනෝ සංඛාරය. මනස ක්‍රියාත්මක කළා මනෝ සංඛාරය. වේදනා සංඥාවේ ස්වභාවය යලි යලි ආවර්ජන කළා මනසින් ආවර්ජන කළා මනෝ සංඛාරය ගොඩනගන. ඒක හොඳයි කියලා ගත නිගමනේ. ඊට පස්සේ මොකද කරන්නේ? අදතු යමුද කජු මාළුවා. වචනේ ප්‍රකාශ කළා. අර වචනේ මුල් ආස්වාදයේ විදිහ මුල් කරගෙන. වචේ සංඛාරය ගොඩ නැබු.
නාම ගෝත්‍ර නිත්‍යද?
ඈ?
නාම ගෝත්‍ර නිත්‍යයි.
ස්ථිරද නැද්ද කියන වචෙන්ද ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකේ ඇත නැත කියන දෙකෙන් දහම් දකින්න බලන් යන්න එපා කියලා. ඇත නැත කියන දෙකක් බලා ගන්න නැතුව හරයක් තියනවද නැද බලන්ඩයි දේශනා කළේ. නමුත් අද වෙනකොට ඇත නැත කියන දෙකෙන් තමයි අන්ත දෙක බැහැල තමයි මේ ධර්මය හොයන්නේ යන්නේ. එපයි කිවි ඔන්න ඔය ටිකයි. ස්ථිර දෙයක් තියනවද ස්ථිර නැද්ද කියන එක නෙමෙයි හොයන්නේ කිවි. හරයක් තියනවද නැද්ද? ඒක තමයි නිවන් දකින්න මාර්ගය. නමුත් අපි ස්ථිර නැද්ද කියන්නේ නිවන් දකින්න මාර්ගයක් හොයාගෙන යන්නේ. හරයක් තියනවා කියලා මිනිහෙකුට වැටහෙනවනම් යමක් ස්ථිර නැඳා මොකද කරන්නේ? හැබැයි ස්ථිර නැහැ හරයක් තියනවා කියලා වැටහුනොත් එහෙම. ඒ හරයක් තියනවා කියලා අදහස එන තාක්කල් ඔහොම මොකද කරන්නේ? ස්ථිර නැහැ තාල්ක හදා ගන්නවා නිකම්ම කරලා. ස්ථිර නැති නිසා තව තවත් ගොන්න ගා ගන්නවා ඉදිරිය හදනවා. ඒක ගෙවුනතාවය එකක්. ඒක ගෙවුනතාව එකක් හදා ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ආස්වාදයේ වැඩනා ඒ හරයක් තියනවා කියලා දෘෂ්ටිය වැටුනොත් එහෙම. ওই දෘෂ්ටිය අහක් වෙනකන් නවත් වෙනවා ස්ථිර නැහැ කියන එක නිකන් ඉන්නවා. ඉතින් නැන්න ලොකු වැඩ පිළිලා පටන් ගන්න. යලි යලි ගොඩනගා ගන්න. ලෝක සත්‍යය ඉස්සින් නැති නිසාම තමයි යලි යලි ගොඩනගා ගන්න මානසිකත්වයකට බැඳිලා ඉන්නේ. මොකක් නිසාද? හරයක් තියනවා කියන එකේ ඉන්නවා ඉස්සින් නැති වුණා. එහෙනම් මේ නැති කරන්න කිව්වේ මොකද්ද? ඔය හරයක් තියනවා කියන හිතාගෙන මුලාව. මෙන්න මේක නැති කරගත්තොත් යලි යලි ගොඩනගිලා මානසිකත්වය නතර කරනවා. ඉස්සින් නැති නිසා ලෝක සත්‍යයට එපා වෙන්නේ නැහැ. හරයක් නැත්නම් තමයි ලෝක සත්‍යයට එපා වෙන්නේ. ඒකයි දකින්න ඕනේ. ඒ නාම ගෝත්‍ර පිළිබඳ නාම ගෝත්‍ර නැජීවති කිව්වා. නාම ගෝත්‍රයේ දිරන්නේ නැහනම් දිරන්නේ නැතුව මැරෙනවා. දිරන්නේ නැත්නම් මැරෙන්නේ කොහොමද? ඒක බුද්ධ දේශනා. සාර අසංඛේ කල්ප ලක්ෂයේදී ඉතලා මම මතක් කරලා බලනකොට බෝසත්ණන් වහන්සේ මේ ලෝතර උද්දාරණය පස්සේ උන්වහන්සේ බෝධිසත්ව කාලේ චක්තිය ගැන මෙහෙම දේශනාවක් කරනවා. මෙතන පටන් සාර අසංඛේ කල්ප ලක්ෂයකට එහා සීකරගුවාම මම දැකව දියත විවරණයක් ගත්ත හැටි. එදා මම සුමේදනම් තාපසයෙක් කියලා හිටියේ. දීපංකරගෙන බුදු පියාණන් වහන්සේගේ පාදමුලේදී මම මෙන්න මෙහෙම විවරණයක් ගත්තා. ඒකට සිද්ධ වුණේ මෙන්න මෙහෙම වැඩක් එදා වෙච්ච සිද්ධිය කියලා විස්තරෙකුත් කිව්වා. උන්වහන්සේ දේශනා කරා. මිනිසු පාරක් හදනවා දැක්කා. උන්වහන්සේ ඉදිරි බල සහිතව අවිචා බල සහිත තාපසික කියලා ඉන්නකොට ඉතින් උත්තමේ තවත් ලෝකේ ඉන්නවා නම් මට කොච්චර හොඳ මෙහෙම අදහස් ඇතුව සාස්ත්‍රුවරේ හොයාගෙන එහෙම ඉන්න අවස්ථාවකදී මේ සිද්ධිය දැකලා පස්සේ මිනිසුන් ගහ මොකටද මේ පාර හදන්නේ අහන්න මේ බුදු පියාණන් වහන්සේ වැඩම කරනවා ඒ නිසා මේ පාර හදන්නේ කියලා මෙහෙම කියනවා අහලා මාත් කොරසක් කියලා තමයි මනවලක් හම්බ වුණා උදැලපි කූඩේ පිවිලාගෙන මම ඉන්දි බලයෙන් කරලා හරියන්නේ නැහැ මේක මගේ කායේ වෙහෙසම වෙහෙස වුණා දාඩියම ගුරු පෙරලා මම මේක හදලා හිටන් ඒ විදිහට හදලා දෙනවා මේ මගේ ඉස්සර මේ වියය කරලා කියලා ඒ විදිහට කරන්න පටන් ගත්තා කියලා මෙහෙ විදිහින් දේශනාවක් කළා. අනේ වැඩේ ඉවර කරගන්න බැරි වුණා ප්‍රමාණයක් ඉතුරුයි. උන්වහන්සේ මඩ ගාගන්නේ නැතුව මගේ පිට උඩින් වඩීවා කියලා මම මඩවලේ දිගා වෙලා හිටන් උන්වහන්සේට ජීවිතේ පූජා කළා. මේ ආදී වශයෙන් කරපු කතාවක් බුදුරජාණන් වහන්සේ සුමේද තාපසේවා ඉවරණ ගත්ත හැටි විග්‍රහ කරනවා. මොකෙන්ද විග්‍රහලේ මතකේ නේද? නාම ගෝත්‍රය දැකලා නිකන් නාම ගෝත්‍රයන් ලජීරති වෙච්ච හිඳන් නිදෝයි සාර අසංකල්ප ලක්ෂ්‍යය ගිහිලා දිරලා තිබුණ නැහැ නේ මතක සතහන. ඒක ඉඳන් දිවිච්ච හැටිද කිව්වේ. ඒ මතක සතහනේ සුමේද තාපසතුමා කියන එකලාගේ ස්වභාවයේ මතකේ නැగిලා හිටියන විවරණ ගත්ත වෙලාව. එක රැවුල් ගහක් පැහිලා තිබුණා නම් එහෙම රැවුලේ ඒ මතකයෙන් නැගෙනවා මගේ දා එක හැවුලක් හැවුල් ගහක් පැහිලා තිබුණා කියලා. සාර අසංකේ කල්පලක්ෂයක් ගිහිලා නිසා දැන් මෙච්චර කාලයක් ගත වෙලා. දැන් නම් හැවුල් ගහ දෙකක් පැහිලා මගේ මතකේ සපයන් තියෙන සුමේතාවස කාලේ ඉතිවිච්ච එක කියලා එහෙම එකක් එනවා. එහෙම එකක් නේ එක හැවුල් ගහ පැහුණා ඒක දැක්කා ඒ විදියම. කොහොද ඉරුවා? මතක හතහා දිරන්නේ නැහැ කිව්වේ අන්න ඒක. සිතවිලි නෙමෙයි සිතවිලි වේදනා සංඥා සංකාර විඥාන ඉදිකට ඇහිටි අහුවෙන්නේ සිටිවිලි අහුවෙන්නේ නාමගත දුවා මෙතන මොකද කරන්නේ? කවුද කතා කරන්නේ? එහෙම එතන අහුවෙන්නේ. ඔව්. මොකද මතකයි? නාමගෝත්‍ර කියන්නේ එතකොට මෙතන හඳුන්වන්නේ කොහොමද? නාමගෝත්‍ර කියලා කියන්නේ මතක සතහන. මතක සතහන කියන්නේ ආවර්ජන කරන මොහොතේදී අතීතයේ යොමු කළ ආවර්ජන කරනකොට මනසේ ස්වභාවයක් තියෙනවා අතීත ආවර්ජිනී අරමුණු අරමුණු වෙනවා. අනාගතයේ සිහි කිරීමේ ආවර්ජන කරන ක්‍රමතාවක් තියෙනවා මනසටම. ඒක ඒ මොහොතේ ගෝචර කරලා ක්‍රියාත්මක කරනවා. ඒ ක්‍රියාත්මක කරන ආවර්ජන කරන මොහොතේ අනාගතයේ අරමුණු වෙනවා. අනාගතයේ හෝ අතීතයේ යම් සිද්ධාන්තයක් සිද්ධ වෙලා තිබුණා නම් සිද්ධ වෙන්න හේතු වාසනාවක් ගොඩනැගිලා තිබුණා නම් අන්නේ නාම ගෝත්‍රය අරමුණු වෙලා හිටන් මනසට ස්පර්ශ වෙනවා. ඒක අතීතයේ දෙනවා කාලයත් එක්ක කරලා අනාගතයේදී වෙන්න තියෙන එක ලං වෙනවා. වෙලා ඉවරෙච්ච අතීතයේ මතකයන් එන්නේ ඈත් වෙනවා කාලයක් සමග. ඒක තමයි නාම ගෝත්‍රයේ ස්වභාවය. අරමුණු කළොත් තියෙනවා පේනවා. අරමුණු කළේ නැත්නම් එහෙම වැටෙන්නේ නැහැ. ඒකයි නාම ගෝත්‍රයේ ස්වභාවය. නාම ගෝත්‍රය කියන්නේ නිතර විද්‍යාමානල පංචස්කන්ධයේ බැඳලා තියෙන එකක් නෙවෙයි. ඒක පංචස්කන්ධයේ අයිති. පංචස්කන්ධයේ එකක් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ විද්‍යාමානල තියෙන වර්තමාන මොහොත. රූප ස්කන්ධ වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංකාර ස්කන්ධ විඥාන ස්කන්ධ කියන ස්කන්ධ වශයෙන් ස්කන්ධ පද්ධතියයි තියෙනේවා. අන්නර අතීත නාම ගෝත්‍ර ඔක්කොම ඒකේ අයිති. නෑ ස්කන්ධ පද්ධතිය පිළිබඳව මරණය කියන්න බෑ. රූප වේදනා සංඥා සංකාර විඥාන වර්තමාන මොහොත ඒක කිවිල යන එක ආකාරව කොහොමවත් පවත්න්න බෑ. ඒක ස්වභාවය ඒකයි. ඔකයි ධර්මතාවය. ඉතින් කිවිල ගිය අතීත මතක සටහන නෙමෙයි නිවන් දකින්නවා කියන්නේ. ඊ අතීත මතක සටහන් අල්ලගෙන අනාගත බලාපොරොත්තු ඇති කරන චන්ද්‍රාගය නිසා පැවැත්මේ බලාපොරොත්තුවකින් ඇති වුණාම අවිද්‍යාව නිසා යලි යලි පැවැත්ම ගොඩනගෙන මානසිකත්වයේ ශක්තියක් ගොඩනගනවා. අන්නේ ගොඩනගෙන ශක්තිය නිසා අපදෙන කර්ම ශක්තිය බිහි වෙලා හිටන් නැවත රූප වේදනා සංඥා සංකාර විඥාන පොදියක් ගොඩනගීමට අවශ්‍ය කරන පරිසරය හදලා දෙනවා. හදලා දුන්නාම සත්‍යය විද්‍යාමාන වෙනවා. එතෙන්දී අර හැකියාව ලැබෙනවා. ඉන්ද්‍රිය ටික පහළ වෙනවා. ඒ ඉන්ද්‍රිය ටික පහළ වෙන්නේ නැහැ කර්ම ශක්තිය ගොඩනගපු නිසා. ඒක නවත්තන තාක්කල් ඔක නතර කරන්නේ නැහැ. කර්ම ශක්තිය නතර වෙන්නේ නැහැ. ඒකයි හේතුව. කර්ම ශක්තිය ගොඩනගා දුන්නා යලි ආවර්ජන කරන්න පුළුවන් මානසිකත්වයක් යලි ගොඩනගා දෙනවා. මනේ ඉන්ද්‍රියක්. මනේ ඉන්ද්‍රිය ඇති නිසාම ආවර්ජනය කිරීමේ හැකියාව තියෙනවා. මනේ ඉන්ද්‍රිය හැදලා තියෙන්නේ කර්ම ශක්තියෙන්. මනේ ඉන්ද්‍රිය නිසාම හිතන්න පුළුවන්. යලි යලි වේදනා සංඥා සංකාර විඥාන ගොඩනගන්න පුළුවන්. ගොඩනගන්න මොකද ඉන්නේ මේ මොහොත ඉක්මවනකොටම ඒක අතීතයට ගියා. ගෙවිලා ගියා. අතීතයට ගියාට පස්සේ නාම ගෝත්‍රයට ගන්නා එක. ඒකයි ස්වභාවය. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ස්ථිර එකක් හෝ නැති එකක් ගැන හොයන්නේ නෙමෙයි. ඇත යනු ඒකාන්තයේ කි නැත යනු ඒකාන්තයේ කි තථාගතයන් වහන්සේ මේ අන්ත දෙකර බහින් නැතුව මාධ්‍ය තුලින් නිවන අවබෝධ කළා. හොඳ මාධ්‍ය මොකද්ද? සාරද අසාරද? ඔන්නක හොයාගන්න කිව්වා. නමුත් අපිට ඔක හදන්නේ නැද ස්ථිරද නැද්ද කියලා හොයලා අත්තරින්. ස්ථිර නැත්නම් අත්තරපා. ස්ථිර නම් බාලගණන් කිව්වා මොකද්ද ගැළපීම? මේ ලෝකේ සැපත් කියලා විද්‍යාමාන නැ දුක කියලාත් විද්‍යාමාන නේ. මේ ඉතිර ගණන් කිව්වම ඉතිර සියල්ල සැපේ. අපාය ගියා. අපාය ගතලා අට මහානකේ උපන්න. සදාතනික ගුණන් එහෙම සැප හිදී. ඒ ජීවිතේ එහෙම කිව්වගේ වයින්ද උනා. ඉතින් ඒකනේ කාරණේ එහෙම එකක් නැහැ ලෝකේ. සැප දුක නෙමෙයි හොයන්නේ කිව්වේ හරවද්ද නැද්ද? යමක් හරවද්ද නැද්ද කියලා බලනකොට හරයක් නැහැ කියලා දැනගත්තොත් ඒ යමක් කියලා අපි හඳුන්වපු දේ හට ගැනීමක් තියෙනවා හටගත්ත හේතුවක් තියෙනවා. ඒ හටගත් එකේ අපිට හරයක් තියෙනවා කියලා හිතාගෙන ඒක බැඳුණා නම් ඒ බැඳීම නිසා ගොඩනැගෙන යලි යලි ගොඩනැගීමක් තියෙනවා. ඒක තමයි හටගත් එකේ හේතුව. ඒ හටගත් එක අපිට දෙන්නේ දුකක් හතරයක් අසාරයක් නම් දෙන්නේ. අසාරදී පවත්න එකේ වැඩක් නැහැ. එහෙනම් හේතුවක් නිසා නම් හටගත්තේ. හටගත් දේ ගෙවෙන ධර්මතාවයක් තියෙන නිසා හටගත් දේ ගෙවිල යන නිසා හේතුවක් නිසා හටගත් ඵලය ගෙවිල යනවා. ඒ හේතුවක් නිසා හටගත් ඵලයක් කියන්නේ මොකද්ද? යම් රූපයක් වේදනාවක් සංඥාවක් සංඛාරයක් විඥානයක් කියන මේ පහෙන් යුක්ත තැනක තමයි දුක දෙන්නේ. ওই පහ යම් තැනක නැත්නම් දුක නැහැ. එහෙනම් ওই දිගේ යම් තැනක ගොඩනගනවා නම් අන්නේ ගොඩනගන එක හරවද්ද නැද්ද කියලා බලන්න. බලනකොට හරවත් වූ රූපයක් වේදනාවක් සංඥාවක් සංඛාරයක් විඥානයක් නැහැ කියලා දැකදාට අන්නේ බඳු අන්නා වූ රූප වේදනා සංඥා සංඛාර විඥාන ගොඩනගන යම් හේතුවක් තිබුණා නම් අන්නේ හේතුව හොයපුවාම හේතුව පේනවා. අන්නේක තමයි ඒ රූප වේදනා සංඥා සංඛාර විඥාන හරි හරවත් හරි වැදගත් කියන අදහස තිබුණා නම් සාහලත්වයෙන් යුක්තයි කියන්නේ. ඔය අදහසේ ඉන්නේ තාක්කා ලෝකත් ඇල්ල යන්න බැරුව හිටියේ. ඒක තමයි හේතුව. යලි යලි ගොඩ නැගෙන. හලවත් නැති දේ හලවත් නැති දේ හැටියටම දැක්කනම් කොහොමද දැනගන්නේ? ඒ විද්‍යාමාන රූපයෝ වේදනාවෝ සංඥාවෝ සංඛාරයෝ විඥානයෝ යමක් විද්‍යාමානද? අනිත්‍ය දෙයක්මයි නේද? අනිසි දෙයක්මයි. හොඳයි කියලා නිසි කියලා අනුමත කරන්න බෑ මොකක් නිසාද? ඒවා නිසා ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස පායාස වෙන දේන ප්‍රතිපලයි. ඒවා නිසි වෙන්නේ කොහොමද? නැත් ඉවැනි ගමනේ કોઈ පැත්තල දානවද? අනිසි පැත්තල දාන්න පුළුවන්ද? නිසි පැත්තල දාන්න පුළුවන්. අන්න බලනකොට පේනවා අනිසි කියන පැත්තල මිස නිසි කියන පැත්තල දාන්න බෑ. එහෙනම් මේ ලෝකේ කිසිම අංශු මාත්‍රයක් ඕ මේක හොඳයි පවත්තන්න මේක නිසි මේක යහපතයි මේක ශ්‍රේෂ්ඨයි මේක පවත්තාගෙන ඉන්නේක වටිනවා මේකෙන් එක ඉන්නවා නම් දුකක් නැහැ කියලා එහෙම පවත්තන්න අංශු මාත්‍රයක් ලෝකේ නැහැ කියලා දැකදාට ලෝකේම අනිසි කියලා දකින්න අනිදා දැක ලෝකේ අනිත්‍යයි. තව විදිහෙන් කියනං අට්ටි යටි හරායටි jigucchati කියලා දැක්ක මේක ඇට හැකිල්ලක් වගේ. ඒ කියන්නේ බල්ලෝ රහ බල බල ඇටලේව කෑවට උඹ බල පිළින්නේ නැතුව ආවාද? මේ ලෝකේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා පස්සේ ගිහිල්ලා ආස්වාද හෙව්වට බල්ලෝ මස් කට ලෝලා හිටන් රහ හොයනවා වාගේ මිසක් කවදාවත් සුප්තියෙන් පූර්ණ වීමක් වෙන්නේ නැහැ. අන්න එහෙම જાතියක් මේ ලෝකේ තියෙන්නේ. රූප කිව්වේ වේදනා කිව්වේ සංඥා කිව්වේ සංකාර කිව්වේ විඥාන කිව්වේ ඔන්න ඔය වාගේ ඒවා. මෙන්න මේකේ යථා ස්වභාවයෙන් බලන්න පේනවා. අට්ටි යති හරායති තව ක්‍රමයක් බලන්න පින්නවා උපමාවක් පින්නවා. කෙහෙල් කඳක් අරගෙන පතුරු ගහලා හිට හරය හොයාගෙන ගියොත් අවසානයේ ගියා පොතු ටික ගැලවිලා යනවා මිසක් ඇතුළේ හරයක් නැහැ පිටත් නැහැ කෙලින් ඔය පේන්න තිබුණා මහලු කඳක් තිබුණා. හරයක් හොයන මිනිහා කෙහෙල් කඳ පතුරු ගහලා හර හෙව්වට හර හම්බෙන්නේ නැතුව වාගේ ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන පොදිපස්සේ ගිහිල්ලා ඕවා ගොඩ ගහගෙන ඕවා පවත්තන්න උත්සාහ කළාට කවදාවත් බලාපොරොත්තු වෙන සංසිල්ල හරියුවේ නැහැ. ඔන්න ඕක දකින්ද? jigucchati. එනා මොනවද? මල මුතුල වල තියෙන කැවැත්ත වගේ. ඔයා හොඳ එකක් නම් ගන්නද නැහැ. හැම අතින්ම පිළිකුල් කියලා වචින් තමයි සිංහල ලෝකෙ පෙන්නන්නේ jigu කිව්වේ. මේ අපේ වචින් තවත් එනවා සිංහල භාෂාවේ වචින් නෙමෙයි අපි මුල් මුල් වචින්. jigu icchati. මල මුත්‍රා වල කැමතිව වෙන කැමතිලා නැහැ. මොකද කැමතිලා නැහැ මල මුත්‍රා වල තියෙන කැවැත්තක් ඔය දී මල වලින් මුත්‍රා වලින් හැදිච්ච එක තමයි මේ කය. ඔකට වඩා මම කියන එකක් ඉන්න කැමති. ඊට පස්සේ මම කියන එකකින් ස්පර්ශ දුෂ්ණා මුල් කරගෙන කාම තණ්හාවෙන් ඉස්ත්‍රි පුරුෂය වෙනවා පුරුෂින් ඉස්ත්‍රි වෙනවා ඔකෝ තියෙන ජීවිතකින් හැදිච්ච ඒවා තමයි මේ උපදාගෙන නැගලා මල මුත්‍රා දෙකින් හැදිච්ච කුණු වලවා ගණ්ඩ හරියක් ඔයා එහෙකවත් නැහැ හම්බෙච්ච කෙනෙකුත් නැහැ. මෙන්න මේ ටික දැක දාට අනිච්ච සංඥාව වැඩනවා කියලා දේශනා කරා. ඉතිර නැහැ ඉතිර නැහැ කියලා අනිච්ච සංඥාව වැඩනවා කියලා බුදුරන් වහන්සේ පෙන්නුවේ නැහැ. ඔන්න ඔය විදිහට බැලුවොත් අනිච්ච සංඥාව වැඩනවා කියලා කතමාචානන්ද සබ්බ සංකාරයේ අනිච්ච සංඥා. ආලන්ද සියලු සංස්කාරයන්ගේ අනිච්ච සංඥාව කියන්නේ මොකද්ද? ඉදානන්ද වික්කු අට්ඨියේ සබ්බ සංකාරයේ අට්ඨියේති හලයි ජිගුච්චති අයං උච්චතානන්ද සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා කියලා බුදුරයන් වහන්සේ අනිත්‍ය සංඥාව දේශනා කළේ කොහොමයි? ඉස්තිර ඇති කතාවකින් නෙමෙයි. මේ තමයි වෙහිලා තියෙනවා කිව්වේ. ඔය ටික වෙහිලා ගියොත් වැහුනමයි. ඇවෙන්න අවශ්‍ය හරිය නිවන් දකින්න වහගත්තහම කොහොම නිවන් දකින්නේ? මෙන්න මේකයි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඔය ආකාරයෙන් බල්ලෝ ඇටකොඩවල් ලෝනවා වාගේ. හරිය හොයාගෙන කෙහෙල් කනක් වතුර ගගා හර හොයනවා වාගේ. මල මුත්‍රා ගොඩවල් වෙන්නේ අපේ ඉතර දේවල් වලින් සුද්ධ පවිත්‍ර දේවල් හොයනවා වාගේ. ලෝක සත්‍යෝ වටිනා දේ ප්‍රියමනාපය හොහේ රූප පස්සේ වේදනා පස්සේ සංඥා පස්සේ සංකාර පස්සේ විඥාන පස්සේ හබා යනවා. ගන්න හරියක් තියනවා කියලා බලපල්ලා පොඩ්ඩක් සිහි කරලා කියලා බුදු ගන්න වහන්සේ දුන්නා ඔන්න ඔය පොඩ්ඩ. ඕක බලාගෙන ඉන්න අපිට සිංහලෙන් කියන හොඳට තේරෙනවා වල්. ওই ටික අරන් පාලි පදවල වක්‍ර ගහලා දුන්නාට පස්සේ අපි දන්නේ නැහැ කොහේ මොනවද මේ කියන්නේ කියලා. කොහොම තේරුම් ගන්න? අවබෝධයක් ඇතුළ සිංහලෙන් වල කියවනම් ඒ සිංහල මිනිතුල සිංහලෙන් කියන වල තේරෙනවා. ඔය විදිහට කිව්වොත් තේරෙනදී අපි අහලා ගුණම මොන පොතේ තියෙනවද ඔය කියන්නේ? පොතේ තියෙනවා කියනවා. නමුත් ඒ තියෙන අර්ථය කවුරුද දන්නේ? කොයි පොතේ අර්ථය දීලා තියෙනවෝ? ඔහොම අහනවා. ඉතින් අර්ථය අවබෝධ වෙච්ච කෙනාට දෙන්න පුළුවන් කියන විදිහට විග්‍රහ කළා. ඒකයි කාරණා. ඉතින් තේරුම් මාර ගන්න ඕනේ ලෝකේ අසාරත්වයේ දකින්න ඕනේ නිවන් දකින්න. ඒ බොරුවට හැවටිල්ලක් නෙමෙයි. අසාර දෙයමයි අසාරයි කියලා දකින්න. සාර්ධයක් ලෝකේ බැලුවම නැහැ. ඒක ඇත්තක්මයි. සාරත්වය හොයාගෙන ගිහිලා කොතනකවත් සාරත්වයක් නැහැ විමර්ශනය කළ බලනකොට මේක පේන්නේ. අන්න ඒතකොට දකින්නවා යථාර්ථය. නෑ යම් කිසි දෙවෙනි ප්‍රශ්නයක් තියෙනවා යම් කිසි අයකුට මේ ලෝ අසාරත්වය වැටහේ නම් සහ මේ භවයේදීම සසර කෙලවර කර ගැනීමට නොහැකි වුණොත් සහ නැවත මනුෂ්‍ය ලෝකයේ ඉපදීමට කැමැත්තක් නැත්නම්